ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ සහ ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. අපි අද රැස්ව සිටින්නේ සතිපතා පැවැත්වෙන යෝගාවචරේන්ද්‍රිය කමඨාංග ගැටළුවලට අවවාද ලබා ගැනීම සහ ධර්ම දේශනා වැඩසටහනටයි මුලින්ම යොදාගෙන තියෙන්නේ කමඨාංග ප්‍රශ්න සාකච්ඡාවටයි. ගෞරවනීය අතිපූජ්‍ය ලොකු ස්වාමීන් වහන්සේගේ එපා නැමද මම ආරාධනා කරනවා කමඨාංග ගැටළුවලට අවවාද ලබා දෙන මෙන්. සාදු සාදු
සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්ස, අද දවසේ අපිට ප්‍රශ්න තුනක් ලැබිලා තියෙනවා, ප්‍රශ්න දෙකක් ලැබිලා තියෙනවා, අපිට කල් පන්තියකුත් ලැබිලා තියෙනවා. ප්‍රථමයෙන් මම ප්‍රශ්න ඉදිරිපත් කරන්නම්.
නයි
ගරු ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි, නමස්කාර කරමි. ධර්ම කාරණාවක් දැන ගැනීම. පළවෙනි ප්‍රශ්නය නාම රූප ගැන. නාම රූපයක් හා ආයතනයක් උදාහරණ ඇස එකතු වීම චක්කු විඥාන යන තුන නිසා පස්සේ සිදුවේ. තිගං සංග මම හිතන්නේ තින්නම් සංගති පස්සෝ කියන එක වෙන්න ඕනේ ස්වාමීන් වහන්සේ. වරහන් වල දාලා තියෙන්නේ මෙය වේදනාව ඇති කිරීම, මෙය වේදනාව ඇති කිරීම. එම වේදනාව හඳුනා ගැනීමට සංඥාවද ඒ සංස්කාර කිරීමද ඉතාසි වේගයෙන් සිදුවේ. නාම රූප විස්තර කිරීමේදී අපි ඉගෙනගෙන තියෙනවා රූප වේදනා සංඥා සංකාර විඥාන. මෙතන විඥාන යනු අරමුණ මානසිකාර්ය කිරීමද. කරුණාවෙන් පහදා දෙනගෙන පහදා දෙන ලෙස ආද නමස්කාර කර ඉල්ලා සිටින්.
ඒක නිකන් මට උගන්නන්න හදන වගේ මට පේන්නේ. අපි දීලා තියෙන කිසියම් භාවනා උපදේශයක් ලැබලා නැහැ. පොත්වලින් බලලා රාජසූම් කාලේ නාස්ති කරනවා. කරුණාකරලා නිරෝෂ ඔයගලට දෙන්න බේසික් ඉන්ස්ට්‍රක්ෂන්ස්. දීලා කියන්නේ මොකද්ද මූල කර්මස්ථානේ? ඔය කතා කරන ඉඳගෙන ඉන්න වෙලාවේද? ඇවිදින වෙලාවේද කියලා නැත්තම් නිරෝෂගේ දුර්ලභතාව. ඒ ප්‍රශ්න අපම ගන්න එපා. ඔයගලට කියන්නේ කරුණාකරලා මේ කමඨාසුත කරනවා නම් අවස්ථා කෙරෙපේ ස්වාමීන් වහන්සේට බණ උගන්වන වෙලාවක් නෙවෙයි කියන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ.
මෙච්චර විශාල වේශයක් භාවනා කරද්දී මේගොල්ලෝ පොත් කියවලා ඒකල්ලා අපේ සූම් කාලේ නැති පරිස්සමෙන් කාලේ පාවිච්චි කරා.
මම වාදක් කියවෙනදි මේ මම මීට කලින් කියවෙන අන්තිම මොහොත තමයි ප්‍රශ්න ආවේ. මේ අන්තිම වෙලා විනාඩි ගානේදී මමයි අප කරන. ඊග ප්‍රශ්න මම කියවන්නේ සොම්නස. සොම්නස තව එක්කෙනෙක් අර ප්‍රශ්නයක් උදේ ඉදිරිපත් කරන්න තියෙනවා කිව්වා. කවුද? එයාට ඉදිරිපත් කරන්න කිව්වා. ප්‍රශ්න මම කලින් පන්ති ඉදිරිපත් කරන්නද?
සම්පත් ප්‍රශ්නයක් තියෙනවා කොහොනේ සම්පත්?
ප්‍රශ්නයක් තිබ්බ මට. ප්‍රශ්නේ හරියටම මේ දැන් හදාගෙන නැහැ මම. ඊළඟ සතිය ඉදිරිපත් කරන්න
සර්. සම්පත් next week.
හරි. එමනම් සම්මාංශ මේක ගිය සති කියවන්න බැරි ඔඩියෝ එකක් එවුවයි කියලා කිව්වා. කල්පනාගේ මරණ අත්දැකීමක් ගැන ඔබ වහන්සේට කල්පන්තයක් ඉදිරිපත් කරන්න, කල්පන්තින් ඉදිරිපත් කරන්න අවසරයි. එහෙමනම්
හොඳයි.
මම දන්න මට පුළුවන් විදිහට මම කියන්න. සත්‍යමත් බව සහ මරණය පිළිබඳ මා සතු අත්දැකීම ලොකු ස්වාමීන් වහන්සේට මෙසේ ලියමි. කවි හතරක් තියෙන ස්වාමීන් වහන්ස. ජීවන ගමන බල සමයත පැමිණ ඇත. හිතුවක් කාල ජඩවද හැම කරලා ඇත. පින් පොතටත් පිටු මදිවි ලාම ඇත. එනමුත් මේ පුවත සලකල යුතුවත මරණය දෙපාරක් මට මුණ ගැසී ඇත පළවෙනි පාර දිවි රකුණේ පිනකට සතියේ බලය පෙරහුරු කර යන අතර ආයෙත් සිතුනා මරුවා දකින්නට කළ අකුසල් කිසිවත් මත කෙට ආවේ නැත පින් පොත තියනවාවත් සිහි උනේ නැත සිහියට ආවේ බැඳිලා ඇති දෙතුන් දෙන සතියට ලක් වුණා මොහොතේ අත්දැකුම කොපමණ පවු කරත් මම දැන් අමානත කොපමණ පින් කරත් ඒවා මතුවටය සතියෙන් බලන සූදානම් ශරීරය කොතැනක වැළලුනත් මම දැන් ලෑස්තිය
එරුවන් සරණයි ලොකු ස්වාමීන් වහන්ස කල්පනි
ගයි තරයි නේද
එහෙමයි ස්වාමීන් වහන්සේ තියන්නේ
ප්‍රශ්න නැති වගේ මට පොඩි වාර්තාවක් දෙන්න පුළුවන් දෙම නම් වෙලා අරගෙන ස්වාමීන් වහන්සේ මට ස්වාමීන් වහන්සේට මේ කියන්න ඕන උනේ ගිය සතියේ අන්තයේ පොඩි ළමයි ටිකක් එකතු කරගෙන මේ වීඩියෝ ටිකක් හැදුවා සතිමත් බව ගැන ඒ වීඩියෝ ටික අපි එඩිට් කරලා ඉවරලා සමිඳුහන්සේගේ අදහස් ලබා ගන්න මේ වන්නම් එඩිට් කරන්න ටිකක් මස් ටිකක් යයි මස් වාන දෙකකින් විතර වගේ සමිඳුහන්ස
දැයි වටිනවා මොකද ඔක ටිකක් නියු ජොබ් එකක් මම හිතන්නේ ගිය සුමාන ඇතුළත මම ගිය පෙරදිනේ මහාවිද්‍යාලයට පෙරදිනේ ළමයි මාතේ ළමයි එකතු කරලා ඒත් වීඩියෝ හතක් හදලා තිබුණා. දැන් අපිට ගොඩාක් වීඩියෝ අවශ්‍ය වෙනවා ඩිපාර්ට්මන්ට් එකේ වැඩේට ඒක පිළිබඳව මට කරන්න ප්‍රකාශයක් තියෙනවා. ඒක තමයි මේ ඩිපාර්ට්මන්ට් ඊ අපිට රාජකාරි ලිපිය ලැබින්න දාලා තිබුණා. ඒක තාමත් ප්‍රසන්නීය ලියුමක්. හොඳ අධ්‍යාපන ලේකම් තමයි අසංකලා තිබුණේ. ඒගොල්ලෝ අපිට සම්පූර්ණ විශ්වාසය දීලා තියෙනවා ඒක අපි ඇත්තට සුමාන දෙකක් විතර බලාපොරොත්තු වෙනවා. බලාපොරොත්තු වල පාඩු නැහැ. මේ ඉන්න අයගේ දැන ගැනීම සඳහා නිකන් ලියුම කියවන්නම්. ඒක එලිමෙන්ට් එක පිළිච්ච ගැතිය තේරෙන්න. අහගන්නේ ඉන්නේ.
මසාවින්නස.
ඔව්. ලියුම ලියලා තියෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලෙටර් හෙඩින් එක. බලත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්, කොට්ටාස බාහිර නිලධාරී, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් සහ විදුහල්පති. දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරන ලබන අධිවාසල වැඩසටහන හේදිම අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික අධ්‍යාපන ආයතනය හා සතිපාසල පදවි ප්‍රධාන අනුශාසක අතිපූජ්‍ය උඩිරිංග ධම්මජීව ස්වාමීන් වහන්සේ එක්ව සතිපත් බව දිනු කිරීම සඳහා ජාතිවත් බව දිනු කිරීම ආරම්භ කරගනිමින් සතිපාසල වැඩසටහන දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට නියමිතය. විසඳා ගුරු බෝණ වැඩසටහන් ප්‍රබෝධනකින් ආරම්භ කිරීම සැලසු කර ඇත. මේ සියලු වැඩසටහන් සත්‍යමත් බව පුහුණු කළ සම්ප්‍රදායකයන් විසින් නොමිලේ පවත්වන ලබන අතර පාසනාන් මොඩියුල ඊට ඇතුළත් ඇත. ප්‍රතිපාසල හඳුනා ගැනීම පුහුණු කිරීම එක පැහැදිලි අවබෝධය ක්‍රිය කොම්ප්‍රේෂන් සහ දැනීම නැගීම් තේරුම් ගැනීම දෙක තුන සමාජ චර්යා අන්තර් සම්බන්ධතා හතර සමාජී හා චිත්ත වේග පිළිබඳ දැනීම සෝෂල් ඉමෝෂනල් ලර්නින් SL SCA මේව පුහුණු වැඩසටහන දිවයින පුරා විසිරි සිට සියලුම ගුරු මහත්මීන් විදුහල්පතිවරු සහ ගුරු උපදේශකවරු සඳහා අදාළ වේ. ඒ අනුව සතිපාසල පදනමගින් පුහුණු කරන ඇති ඔබ පළාතට අදාළ වන සම්පත් පුද්ගලයන් අඳුනාගෙන යොදාගෙන ඔබ පළාතේ ගුරු මහත්මීන් විදුහල්පතිවරු සහ උපදේශකවරුන් පුහුණු කිරීම කටයුතු කළ යුතුය. ඒ සඳහා සතිපාසල පදන ප්‍රධාන අංශාසක උදේ ධම්මජීව ස්වාමීන් වහන්සේ මගින් දායකත්වය ලබා ගැනීමට කටයුතු කරන ලෙස දන්වමි. මේ සඳහා ඔබ දක්වන සහයෝගය අත්දින් අගය කරමි. විමසීම් සඳහා තරිඳු සහ උපේක්ෂා පුහුණු ලක් සම්පාදායකයන්ගේ නාම ලේඛනයක් මේ සමග ගන්න ඇත. ආචාර්ය කපිලසි පෙරරා, කපිලසි කේ පෙරේරා ලේකම් අධ්‍යාපන ආයතනයේ පිටපත් මට එකක් තියෙන පළාත් අධ්‍යාපන ලේකම් වල තියෙනවා. ඒ කියන්නේ දැන් මේක ගියා ලංකා පුරා. විතේතර විශාල පිරිසක් අර මෙතෙක් කල අර බය බල බල හිටියනේ ස්ට්‍රයික් එකයි ඔය ඔතොරිටි එකයි නැත්නම් සෝෂියෝ අපි එකට කියනවනේ එතිකල් ක්ලියරන්ස් කියලා. දැන් ඒක ලැබිලා තියෙනවා. ඒක නිසා වීඩියෝ පටියොත් දැන්ද දිනේවත් අල්ලලා යනවා. දැන් අපි කරන්නේ සුමානෙකට වීඩියෝ පටි තුනයි අපි දෙන්නේ. ඇත්තට මේගොල්ලෝ ඉල්ලන අටක්. ඉතින් දෙනෙවෝ ඔය විදිහට ප්‍රාමාණික කරලා දෙන්න එපායි. එනිසා අපි හිමීට දෙන්නේ ඔගොල්ලෝ එඩිට් කරලා එවන්න. අපි මෙහි මණ්ඩලයක් පත් කරලා තියෙනවා ස්ක්‍රිප්ට් රයිටින්, ෂූටින් ඇන් එඩිටින් කියලා. ඒ කණ්ඩායම් තුනක්. ඒ තුන අපි අනුකාරක සභාව පත් කරා. ඒ කට්ටිය කරනවා. කවුරුත් ඒවට ඇඟිලි ගහන්නේ නැහැ. මොකද ඒක කර දෙන්න දෙයක් අල්ලක කරන්න බෑ. ඉතින් අනුව මේ වීඩියෝ පාට ලැබෙමින් තියෙනවා. ඒගොල්ලෝ සින්දු කවි මම ඉල්ලීම කරලා තියෙනවා. ඉතින් ඒ අන්තෝලින් පුදු පුළුවන් විදිහට අන්තික වීඩියෝ පටි හදන එකට මේ අපේ අතුල්ත කණ්ඩායම දාලා තියෙන බජට් එක ලක්ෂ 50. ඉතින් මම තහනම් කරා මේක කරන්න අපිට බෑ. අපි පුදු පුළුවන් වෙලාවට අවුට්සෝස් කරලා කරනවා නැත්නම් අරලා කියන කැමරා ටික පාවිච්චි කරලා කරනවා. මෙල්බන් වලින් අපිට මේ රටිය ගන්න මුදල් එවලා තියෙනවා. ඉතින් මේ වෙලාව ඉතාම දරුණුම වෙලාව මිලදී ගැනීම. ඒකව මේ ඩොලර් එකක් ගණන් ගිහිල්ලා බඩුත් නෑ මාකට්. ඉතින් අපිට පිටරටින් නැහැ. එතකොට අවශ්‍ය වෙනවා මේ එතකොට තියෙන ප්‍රශ්න ගෙන්න ගන්නේ කොහොමද? ඒව අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. ওই ලැබිච්ච පණිවිඩය යනු බලනකොට අපිට හොක්ක් ලාභයි. අපි පිටුපටි හදන විනුවට මේ ඔය ඔතර ළමයාට රිසෝස්ෆුල් අපිට තියෙන්නේ සිංහල කැප්ෂන් දාලා දෙමළ කැප්ෂන් දාලා හදාගන්න එක. හරි අසාරි ගස එවන්න. අන්තිම එකනේ දෙන්නේ හදනකොට අනික් කට්ටිය දන ගන්න. මේක ඉච්චර බරපතල අමාරුයක් නෙවෙයි. අපි ළඟ තියෙන එකේ සබ්සෙක්ෂන්ස් කතන්දර නාටකම් ස්වරූපේ, එහෙම නැත්නම් කාටුන් ස්වරූපේ, මපට් ෂෝස්, එහෙම නැත්නම් ටෙස්ටිමෝනියල්ස්. ඩිසේබල් ළමයි යම් යම් කතිය නිසා යම් යම් ඇචීව්මන්ට් ලබා ගත්ත ළමයිගේ ටෙස්ටිමෝනියල්ස් දෙමාපියන්ගේ ගුරුවරයන්ගේ අපි එකතු කරමු. ඒව ළමයින්ට දෙනවා අධ්‍යාපන ශිෂ්‍යයලා කරලා හැබැයි අපි ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා මේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ අපරාධ පරිශන වන්දනාගාරයන් දෙපාර්තමේන්තුව. ඉතින් අපි ටිකක් පුළුල්ව ගෙනියනවා වීඩියෝ හදන වැඩේ. දැන් තැයින ප්‍රමාණයක් යනවා. වක්‍රම දෙකකට තුනකට ප්‍රසිද්ධ කරනවා. ඒක තමයි අපේම YouTube එක දෙක අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නැන සාදී වීඩියෝ පටි මාර්ගේ නැ channels මාර්ගේ ගුවන් විදුලි මාර්ගේ ඒ වගේම සතිපාසල මොඩියුල් 6 session 8 අපි වීඩියෝ 20ක් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් ඒ විදිහට දැන් ගොඩාක් පාවිච්චි කරනවා. දැන් ඇත්තටම සාමාන්‍ය මිනිස්සු දන්නවා. ඊට අමතරව පිළිවෙන් අධ්‍යාපන අංශය ඊයේ කතා කළා කිව්වා ඒගොල්ලන්ට channels 20ක් හම් වෙනවා කියලා. තරච්චන්ද්‍ර මහත්තයා සම්බන්ධව කියන්නේ අධ්‍යාපන එකට එන්නේ රාජ්‍ය මාධ්‍යයන්. ඉතින් ඒකට ඉල්ලීමක් කරලා තියෙනවා පිළිවෙන් අංශය ඒක බොහොම සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. ප්‍රතිපාසනුව channel අධ්‍යයන. ඉතින් තරච්චන්ද්‍ර මහත්තයා ඇත්තටම ආවේ ටොරන්ටෝ වල ඉන්න කෙනෙක් යාට ආජ්‍යමත්ය වෙන්නේ ඉස්සල්ලා කියලා තියෙනවා ධම්මජීව කියලා කෙනෙක් ඉන්නවා කරුණාකර බලපං කියලා. කලොට මගේ හොඳ බැච්මේට් කෙනෙක්ගේ යාළුවෙක්. ඉතින් ඇවිල්ලාම අපිට සහයෝගය ප්‍රකාශ කරා. එයි මහත්තයාගේ අමාත්‍යංශය තමයි ඔය channel එකක් අපිට වෙන් කරන්න හදන්නේ. ඉතින් උතරතුරු ටික මට හිතුණා පැත්තෙත් එක හදා බෙදා ගන්න. සුචා.
මම සතුටි ස්වාමීන් වහන්සේ ඒ කියලා තියෙනවා.
දැනගන්න. ඒ වන් සර්වර් එකේ නැත් අපේ YouTube channel දැනට අපේ Toronto YouTube channel එකේ තියෙනවත් මම තරුත් එක share කරන්නම්.
මට આવන්නේ.
දැනට YouTube අපේ Toronto සත්‍යපාසල YouTube channel එකේ තියෙනවා. මම තරුත් එක share කරන්නම්. ඒවා
මේක පුළුවන් තරම් අර අපිට authority දීලා දාන්න නැත්නම් ළමයි ඉන්නේවා මේ ප්‍රශ්න මතු කරනවානේ. Ethical clearance
ඒ වගේ රෙකෝඩ් කරනකොට සම්ප්‍රදායේ කලින්ම කිව්වා මේක YouTube channel
එකේ ඔයාලා ලියලා දෙන්න අපිට මේවා ප්‍රසිද්ධිය පළ කිරීම සඳහා කරන්න පුළුවන් කියලා ඔයා authority දීලා.
එහෙනම් අයගොල්ලන්ට කතා කරන්න දෙන්න ඉස්සෙල්ලා නේද සොන්න.
නෑ ඔයා අරගෙන තියනවා නම්
ඔව්
ඔයා තරදුර දෙනවා.
හා
මමයි මේව ඇදුවේ මමයි මේවා කිරුවේ මෙයාට මෙන්න මෙහෙම අපි එළමිට දැනුම් දීලා තියනවායි කියලා පණිවිඩය අපිට. ඔව්
ඔව්. කොහොමද මම ඊමේල් එක ගහන්න ළමයින්ට මෙහෙම එකක් මම දෙන්නවායි කියලා.
මම ඒක
ඔව් ඒක හොඳයි.
නමුත් අපි දන්නේ ඕක තමයි අපේ හොරණෑව අතිපාත උඟා ප්‍රසිද්ධ වුණේ ওই වීඩියෝ පටිම අගෙන්දා ඒ වීඩියෝ පටි තියෙනවා පුළුවන් තරම් ෂෙයා කරන්න අපි පුළුවන් තරම් ස්ටෑන්ඩඩ් හදුවා දැන් මෙල්බන් නගරේ කියනවා මේ අපි හදලා ඒකද ඉස්ලාම් වීඩියෝ හදුවේ ඒවට දැන් අපාක් ස්ටෑන්ඩඩ් කියලා ලංකාවේ හදන වීඩියෝ ටික උඟාක් ස්ටෑන්ඩඩ් ඉතින් ඒක අපි ඉන්දෙන් ස්ටෑන්ඩඩ් තියාගන්න ඕනේ දෙපාර්තමේන්තුවත් අපේ වීඩියෝ මේ කරදරයක් නැතුව බාර ගන්නවා. දැන් දැන් ටික ස්මූත්ලි යනවා.
හොඳයි සර්. තව පාටරි සෝනාසෙට ඉම්පැක්ට් වීමට ප්‍රශ්නයක් තියෙනවා නම් මේ වෙලාව ලබා ගන්න පුළුවන්. සඳුල් මහත්මයාට පුළුවන් අන්මියුට් කරන්න.
අවසරයි ස්වාමීන් වහන්සේ. වහන්සේ ගිසත්ටි කිව් විදියට මම මේ මාස් ට්‍රේනර් පොඩි ගෲප් එකක් හදලා මේ ඒකේ මට ඉන්න 8 දෙනෙක් විතර කටිය මෙහි සිඩ්නි එතකොට මැලේසියා වලත් කෙනෙක් ඉන්නවා. ඉතින් මම මේ සතියේ මේ අග එයාට බුක්ලට් එක ලැබෙන්න සැලැස්සුවා. ඒකම ස්වාමීන් වහන්සේ මේ සාකච්ඡාව පළවෙනි සාකච්ඡා වාරය මේ සතිය අන්තේ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ ගැන මම වහන්සේට දැනු දෙන්න කියලා හිතුවා.
බන්දරට අයිතියක් තියෙනවා. මොකද බන්දර සෑහෙන්න පත්පාසල් ගඩොල්ට කඳුරට සම්බන්ධ වෙලා සෑහෙන්න බැනුම් ආලා අපි පුරුදු කරපු කෙනෙක් ඒ නිසා මං වගේ බණින්න යන්න එපා කියලා දෙන්න. ඕගොල්ලෝ හදාගත්ත දේ ඕගොල්ලෝ වැඩි කල්තාව ජීවත් වෙන්නෙත් නැහැ මැරෙනවා. හැරෙන්න ඉස්සෙල්ලා පොඩි දරුවන්ගේ කංගොලට යන්න ඕනේ. අනිත් එක බලන්න කියලා දෙන්න ගිය ගමන් මාස්ටර් ට්‍රේනින්ග් එක ඇත්ත අපි කියලා දෙන්න කියලා නැහැ. ඒත් ගොඩක් තොරතුරු අතුල්කේ පැක් එකක් තියෙනවා. නමුත් කියලා දෙන්න ගියාට පස්සේ ලැබෙන තොරතුරු ටික බලනකොට පිටචර ලස්සන දෙයක් ජීවිතේම නැහැ. පාඩේ අපි කියලා දෙන්න ගියාම නොදන්න කෙනෙකුට ඒක පුදුමාකාර ට්‍රේනින්ග් එකක් අපේ සංගය දැන් ඉන්නවා. දැන් ඉනේ පිළිගන්න. පැවිදි වෙලා අරණ්‍ය ගත වෙලා භාවනා කරපු අය. දැන් තමයි සත්‍ය තේරුණා. අනේ ඒක තමයි අපි මේ පුරතරම් මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මේ කරනවා වගේ නෙවෙයි. කාටද ඒක පොඩ්ඩක් කියලා දෙන්න ගියාම පුදුම මේ අපිට ආශිර්වාදයක් ලැබෙනවා. අනේ ටික සම්පූර්ණව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ ડોකියුමන්ට් එක ස්වාමීන් වහන්සේ හරි ලස් හුඟක් හොඳටම හදලා තිනවා කියලා තේරෙනවා. ඒ වීඩියෝස් ඔක්කොම ටික බොහොම හොඳට මැච් වෙනවා. මම සෙෂන් 1 2 එක තමයි කරන්න කියලා බලාපොරොත්තු වෙන ස්වාමීන් වහන්සේ.
ඒක පස්සේ කට්ටිය හොයාගෙන කරා. ඒ සෙෂන් 1 2 අපි පොඩ්ඩක් අර බත්තරක් අපනකට වගේ පැංගිරි ගැටි පොඩ්ඩක් තියෙනවා. ඊට පස්සේ 2 පොඩි වීඩියෝ එකක් අප්සෙට් එකක් තියෙනවා. ඒකත් මම ඊයේ මතක් කරා. ඊට පස්සේ ඔක අල්ලලා යනවා. ඒ වගේම බන්දුල දැන් මාස්ටර් ට්‍රේනින්ග් කරන කෙනෙක් නම් අපිට බන්දුලකින් එන්න ඕන ඊමේල් එකක්. මෙන්න මෙච්චරක් කට්ටිය කරනවා කියලා. එතකොට මම මේක ධම්මසුබර්ත සංසදෙට දානවා. එතකොට ඕගොල්ලන්ට අර ඩිපාර්ට්මන්ට් එකෙන් ආපු ලියුම එවනවා. බන්දුලට වැඩක් නැහැ. ඒ වුණාට අපි ඔක්කොම දැනගෙන තියෙන්න ඕනේ. එනිසා ඒ කනෙක්ෂන් එකේ ඉන්න අපිට ඊමේල් එකක් ඕනේ. මොකද අර ඉන්ට්‍රිගේටඩ් ප්‍රෝග්‍රෑම් එකක් දැන් යන්නේ. ලංකාවේ ඉන්න ඔක්කොම සත්‍යපාසල් මාස්ටර් ට්‍රේනර්ස්ලායි සම්බන්ධ වෙන අයයි ඒකට සබ් ගෲප්ස් හදලා තියෙන EUI ඊට පස්සේ ডিপার্টমেন্ট එකේ ඩිරෙක්ටර්ස්ලා ඊට පස්සේ හෙල්ත් මිනිස්ට්‍රි එකේ ඊට පස්සේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ඒක දැන් අපිට කවුරුත් රෙක්‍රූට් කරන්න නැතු කරන්න බැරි තරම් අන්න ඒ නිසා එන තොරතුරු පුළුවන් තරම් ලිඛිත වේවඳ මම කරන්නේ පළවෙනි සැරේ ඒක කනෙක් කරලා කනෙක් කරලා පස්සේ ඒක ස්ට්‍රීම් එකට වැදෙනවා දැන්
එහෙමයි ස්වාමීන් වහන්ස
මේ නම් මේ දක් ගන්නවා කුසලට බාර දෙනවා කුසල මේකලින් දීගෝ විනය
එහෙමයි ස්වාමීන් වහන්සේ අවසරයි ඔබ වහන්සේ වන්දනා කිරීමට අද
නෑ
සාදු 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 එනම්
සාදු සාදු
ඔයයන් ස්වාමීන් වහන්සේ වන්දනා කරමු
පාලි
සාදු 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 ඔබ වහන්සේ වන්දනා කිරීමට අවසරයි ඕකාස වන්දාමි භන්ති
සුපත්ත්‍වා
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං
සාදු සාදු අනුමෝදාමි
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං
සාදු අනුමෝදී තබ්බං
සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්‍රේන කතං සබ්බං අච්ඡයං කමතමේ බන්ති ඕකාස කමාමි බන්ති
සුපත්ත්‍වා
ဒුතියම්පි ඕකාස වන්දාමි බන්ති
සුපත්ත්‍වා
තතියම්පි ඕකාස වන්දාමි බන්ති
සුපත්ත්‍වා සුපත්ත්‍වා අපි මෙහි ඉන සමු ගන්නවා පිළ දිනාටම පෙරවන් සරණයි
පෙරවන් සරණ ස්වාමීන් වහන්සේ සාදු සාදු
සාදු හොඳයි අපි එහෙනම් පටන් ගමු
ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ආරාධනා කරනවා දවසේ ධර්ම දාස
නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අයං ලෝකෝ පරලෝකෝ ජානතා සුපකාසිතෝ යංච මාරේන සම්පත්තං අපත්තං යංච මච්චුනා සබ්බං ලෝකං අභිඤ්ඤාය සම්බුද්දේන භජානතා විවටං අමතද්වාරං ඛේමං නිබානපත්තියා චින්නං පාපිමතෝ සෝතං විද්දස්සං විනලී කතං පාමොජ්ජ බහුලා හොත කේමං පත්තත්ත බික්කවෝති මේ අවස්ථාවට සම්බන්ධ ලයින් පින්නතුනි ගිය සතියේ වැඩසටහනට සම්බන්ධ වෙච්ච කෙනෙක් මෙතන ඉන්නවා නම් කල්පනා වෙන්නේ නැති ගිය සතියේ ගාථා ටිකම තමයි අදත් ඉදිරියෙන් තිබ්බේ කියලා එතකොට මේ අපි කතා කරන දේ පිළිබඳ පැහැදිලි කරගන්න සති දෙකක් ගත්තට පාඩු නෑ. නමුත් මගේ මුලින් අදහසක් තියුන්නේ නෑ සති දෙකක් ගන්න. ඒ වෙනුවට පොඩි අතපසු වීමක් සිද්ධ වුණා. මොකද්ද මේ ගාථාව ඉදිරියෙන් තියලා තමයි දා පටන් ගත්තේ. හැබැයි ගාථාව ගැන ඇරෙන්න ඉතුරු ටික ඔක්කොම කිව්වා. ඒකේ කතාව කියන්න බැරි වුණා. ඉතින් අර සතිය කියලා දෙන්න ගියාම වෙන ගැටලුව තමයි ඕක. කමක් නැහැ, ඒකත් ජයසිරි මංගලම් කියලා. අපි බලමු අද තව ටිකක් මේ ගාථාවත් අරගෙන එදා අපි කතා කරපු දේම තව යම් පමණකට පැහැදිලි කරගන්න. ඉතින් මේ පින්දුතුන්ට මතක ඇති සමහර විට අපි ගිය සතියේ සූත්‍ර දේශනාවේ කොහෙන්ද ඇවිල්ලා නතර වුණේ කියලා. එතකොට අර විපස්සී බුදුහාමුදුරෝ සමා වෙන කාශ්‍යප බුදුහාමුදුරෝ අර විදිහට මේ තමුන්ගේ ගිහි උපස්ථායකයෙක් පිළිබඳ යම් කිසි වර්ණනාවක් රජ කෙනෙක් ඉදිරිපත් කරනවා. ඒකට නිදාහනේ වෙන්නේ මොකද්ද? මේ රජතුමා වස්සාරාධනාවක් සිද්ධ කරනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ මේ වස්සාරාධනාව ප්‍රතික්ෂේප කරනවා. එහෙම කුවහම මේ රජතුමා කියනවා මේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට මෙන්න මේ වගේ සැලකිල්ලක් ලැබෙනවා, මේ වගේ අනුග්‍රහයක් ලැබෙනවා කියලා තමයි කියන්නේ. එහෙම කිව්වට මොකද බුදුරජාණන් වහන්සේ බාරගන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. එතකොට මේ රජතුමාගේ හිතට පොඩ්ඩක් අඳුරු ගතියක්, නුරුස්සනා ස්වභාවයක් ඇවිල්ලා විමසා සිටිනවා. ඔබ වහන්සේට මටත් වැඩිය ඉහළ දායකයෙක් ඉන්නවද? ඊට බුදුරජාණන් වහන්සේ කියන ඉන්නවා. එයාට ওই විදිහට හිතේ අමනාප ස්වභාවයක්, හිතේ අඳුරු ගතියක් පහළ වෙන්නෙත් නෑ. ඒ වගේම පහළ වෙන ප්‍රභවයකුත් එයා තුළ නෑ කියලා තමයි බුදුරජාණන් වහන්සේ තමුන්ගේ මේ උපස්ථායකයා පිළිබඳ වර්ණනාවක් පටන් ගන්නෙ. එතකොට බැලුවොත් අන්න තමුන්ගේ ඇතුළත වඩපු ගුණේ තමයි බුදු කෙනෙක් මෙතෙන්දී අගය කරන්නේ. ඒ අගය කිරීම තමයි මේ රජතුමාට නැවත නැවත ප්‍රකාශ කරන්නේ. ඒ වාක්‍යයෙන්ම තමයි පටන් ගන්නෙ. මොකද්ද කියනවා? ඔබට වැඩිය වටිනා කියන දායකයෙක් ඉන්නවා. එන්න එයා මේ වගේ ගුණ තියෙන කෙනෙක්. අන්න ඒ ගුණේට මම ගරු කරනවා. ඒ ගුණේ නිසා මම එයා ඊට වැඩිය අගය කරනවා කියලා සඳහන් කරනවා. එතකොට අන්න මේ හිත පුරුදු කිරීමකින්, මේ හිත දියුණු කිරීමකින්, මේ හිත පිරිසිදු කිරීමක අගය තමයි මේ පෙන්වන්නේ. එතකොට අපි මේ ජීවිත ගෙවනකොට සමහර විට නොයෙකුත් වංක ස්වභාව අපි තුල තියෙන්න පුළුවන්. නමුත් අන්න ඒක අපි නිවැරදි කරගන්න උත්සාහයකද මේ ඉදිලා ඉන්නේ? එහෙම නැත්තම් වෙන දෙයකද කියන පරීක්ෂණ නිතර නිතර තමුන් දිහා හැරිලා බලමින් කරන්න. අනුන් දිහා කොහොමද තමුන් දිහා හැරිලා බලමින් කරන්න. මම මේ කරන පරීක්ෂණේ මොන වගේ පරීක්ෂණයක්ද? මම මේ යන දිහාව මොන වගේ දිහාවක්ද? මම ටිකෙන් ටික පඩියක් පඩියක් ඉහළට නගින ස්වභාවයක්ද මා තුළ තියෙන්නේ? නැත්තම් පහළට යන ස්වභාවයක්ද තියෙන්නේ කියලා නිතර නිතර පරීක්ෂා කරන්න. ඒක මේ කෙටි කාලීනව දවස් දෙකක් තුනක් ගැන නෙමෙයි මේ කියන්නේ. ඒ වෙනුවට මාස ගණන්, අවුරුදු ගණන් යනකොට තමුන් පිළිබඳවම විමසීමක් සිද්ධ කරගන්න පුළුවන්. ඉතින් සමහර වෙලාවට හිතනවා ඇයි මෙච්චර වංක වෙන්නේ කියලා හිතෙනවා. කෙලින් මොකක් හරි විමසුවාම මුළු ලෝකෙම තියෙන ඒවා ප්‍රකාශ කරනවා. ප්‍රකාශ කළා අහපු ප්‍රශ්නේ අරෙන්න ඉතුරු ටික ගැන ඔක්කොම කියනවා. ඉතින් ඒ වගේ කට්ටියට අපි කියන කොහේ හරි ගිහිල්ලා අන්තිමට උස්මට එන්නකෝ, කොහේ හරි ගිහිල්ලා කමක් නැහැ අන්තිමට යටිපතුලට දැනෙන දේ කියන්නකෝ, යන්න කමටහනට එන්නකෝ කියලා තමයි කියන තියෙන්නේ. එහෙම නැතුව කොච්චර පඳුරු තැළුවත් වටපිටාවේ ගිහිල්ලා ඕවා අපි හොඳට දැකලා තියෙන දේවල්, ඕවා අපිට හොඳට හුරු පුරුදු දේවල්. ඒක නිසා නැවත නැවත කමටහනට එන්න, නැවත නැවත හුස්මට එන්න. කොච්චර ඔය රවුම් ගැහුවත් එහෙම අතරමං කරන්න පුළුවන් කට්ටියත් ඇති. නමුත් එහෙම බැරි කට්ටියත් ඉන්නවා. ඒක නිසා අන්න පොඩ්ඩක් ඒක ගැන අවධානයෙන් කටයුතු කරන්න ඕනි. කටයුතු කරනකොට එපමණකට වංක විය යුතුද කියන ප්‍රශ්නයක් මට එදා ඉඳලම තියුණා. සාමාන්‍ය දැන් රැකියාව කරන කාලෙත් ඉතින් ඉන්න පිරිස් දන්නවනේ, ඉතින් මං කියලා දෙන්න දෙයක් නැහැනේ. සමහර කෙනෙක් ඉන්නවා අර නිකන් අර අපි කියන්නේ දැන් අර දාම ප්‍රතික්‍රියා වගේ කුසල් තියෙන්නත් පුළුවන්නේ, ඒ වගේ අකුසල් තියෙන්නත් පුළුවන්නේ. ඉතින් ඒ වගේ කට්ටියත් ඉන්නවා. මොනවා හරි කළ කමක් නැහැ, බලල්ලු මරලා හරි කමක් නැහැ, සල්ලි හම්බ කරනවා නම් අන්න ඥාව ඥාව කියන්නේ නැහැ නේ සල්ලි කියලා. අන්න ඒ වගේ පුද්ගලයොත් ඉන්නවා. ඉතින් මට මතකයි හෙඳ විහිළු සහගත සිදුවීමක්. මොකද්ද මේ තැනැත්තට ඔෆිස් එකෙන් යම් කිසි කැබ් එකක් වගේ දීලා තිබුණා. එතකොට ඒ වගේ වාහනයක් දෙන්නේ සාමාන්‍ය ඉතින් ඒ මැනේජර් කෙනෙක්ට වගේනේ. ඉතින් එහෙම දුන්නට මොකද මේ තැනැත්තා මේ කැබ් එක පාවිච්චි කරන ගමන් ඊට පස්සේ තමුන්ගේ ෆැක්ටරියට අන්න ස්ටාෆ් වෑන් එකක් විදිහට තමුන්ගෙම වෑන් එකකුත් කොහොම හරි දාගෙන ඊට පස්සේ දැන් හය කරලා තින්නේ යාගෙම වෑන් එකක්. ඊට පස්සේ ඒ පමණකින් නවතින්නේ නැහැ. ඒත් නදීත තවත් ගිහිල්ලා ඊට පස්සේ කැබ් එකෙන් ඩීසල් අරගෙන තමයි වෑන් එකට ගහලා තින්නේ. එතකොට දැන් අර මොකද ප්‍රොෆිට් එකේ ඔක්කොම උපරිමේටම වැඩේ සැලසුම් කළා තියෙනවා. ඉතින් ඔහොම කරාන මොකද දවසක් පිරිසම ඉන්න මීටිමකදී පිරිසම ඉන්න අවස්ථාවකදී ඒ ආයතනේ ඒ ෆයිනෑන්ස් පැත්ත බලන කෙනා අහනවා කොහොමද මේ වැඩේ කියලා. එතකොට ඉතින් අර පුද්ගලයාත් ඉන්නවා සභාවක ඉන්නවා. ඉතින් ඒ වෙලාවේ අර ඔහේ ගෙනන් ඔහේ ගන්න හොඳ නෑ නොදොස් කියන්න කතාවක් ඉදිරිපත් කරාට වටපිටාව ඉන්න කට්ටියටත් තමුන්ටත් හොඳටම තේරෙනවා මේ මොකද්ද උනේ, මේ මොකද්ද ලැබුණු ප්‍රතිචාරය කියන එක හොඳ හොඳට තේරෙනවා. ඉතින් ඒ වගේ වංක ස්වභාවයක් එපමණකට වංක ස්වභාවයක් අවශ්‍යද කියලා ප්‍රශ්නයක් මට ඒ දවස්වල ඉඳලා තිවිලා තියෙනවා. සමහර විට වේගෙන් ඉදිරියට යනවා පේනවා. අනේ කමක් නැහැ ඒගොල්ලන්ගේ ගමන, ඒගොල්ලා ගියාවෙන් කියලා වගේ හැඟීමක් නිතර නිතර මතුවෙනවා. එපමණ වේගෙන් යන්න පුළුවන් නම් එපමණ වේගෙන් ගියාවේ කියලා හැඟීමක් නිතර නිතර මතුවෙනවා. සමහර විට ගමන හිමින් වෙන්න පුළුවන්, සොලෝ එකේ වෙන්න පුළුවන්, කමක් නැහැ. ඒ ලැබිලා තියෙන වේගෙ හොඳටම ප්‍රමාණවත්. එහෙම නැතුව අර වගේ වේගෙන් යන කට්ටිය ගොඩක් වෙලාට ආපහු පාරේදී අපිට හම්බු වෙනවා ඉදිරියේදී. හිමීට හිමීට යනකොට සමහර විට නැවතත් හම්බු වෙන්න පුළුවන්. අර විදියට වේගෙන් ගිහිල්ලා අන ලැබිච්ච ප්‍රතිඵලයත් එක්කම අපිට අත්දකින්න පුළුවන්. ඒක නිසා මෙතන යම් කිසි විදියක බුදුරජාණන් වහන්සේ අන්න පෙන්නනවා තමන්ගේ වටිනාකමක් ඇතුලේ දියුණු කරා නම් ඒක කවදාවත් අපතේ යන්නේ නැහැ. මේ ධර්මය කියන දේ කවදාවත් බොරු කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අන තමන්ගේ හිතේ ගුණයක් තියෙනවා නම් ඒක අගය කරන වචන ප්‍රකාශුණත් නැතත් ඒ ගුණය පුරුදු කරන තැනත්තට බොහෝ කාලයක් හිතසුව පිණිස ඒක හේතු වෙන්න පුළුවන්. ඉතින් එවැනි වූ හිතසුවක් හොයාගෙන යන ගමනක තමයි අපි හැමදෙනාම යෙදිලා ඉන්නේ. ඉතින් ඒක හොඳ පරීක්ෂණයක් අපි අපිට බලන්න නැවත නැවත තමුන් කෙරෙහි විමසලා මේ මම ඒ වගේ හිතසුව හොයාගෙන යන කෙනෙක්ද? මම ඒ වගේ හිතසුව සඳහා වැඩ කරන කෙනෙක්ද? එහෙම නැත්නම් මගේ වංක ගති අඩු වෙන දිහාවටද යන්නේ වැඩි වෙන දිහාවටද කියලා නැවත නැවත විමසලා බලන්න පුළුවන්. එවැනි වූ විමසීමක් කරන ස්වභාවයක් තමයි බුදුරජාණන් වහන්සේ මෙතන කරන්නේ. ඉතින් එහෙම කියලා අර ලොකු පිළිවෙලට පිළිවෙලට ලොකු ගුණ කඳක් කියාගෙන එනවා. දැන් මේ ගිහි කෙනෙක් ගැන, තමුගේ උපාසකයෙක් ගැන, රජ කෙනෙක්ට තමයි මේ විදිහට ප්‍රකාශ කරන්නේ. ඉතින් අපි ගිය සතියේ මතක ඇති සමහර විට අන්න කියනවා මේ ආර්ය පුද්ගලයේ ස්වභාවය මෙන්න මේ වගේ කිය කිය එක එක කරුණු ගැනහැර දක්වන බුදුන් කෙරෙහි, ධර්මය කෙරෙහි, සංඝයා කෙරෙහි අචල සද්ධාාවක් තියෙනවා. මේ විදිහට පන්සිල් මෙයා රකින්නවා. ඒ වගේම ඔය වගේ කරුණු ටිකක් කියාගෙන යනවා. ආර්යයන් කැමති සීලක මෙයා හික්මෙනවා. මෙයාට මේ ධර්මයේ සැක නැහැ. ඔන්න ඔය විදිහට කරුණු කියාගෙන යනවා. ඉතින් ඒ කරුණු වලටම ගැළපෙන කොටසක් තමයි එදා ඇතටම මගහැරුණු කොටස. ඉතින් ඒ කොටස ටිකක් දීර්ඝ දෙයක්. ඉතින් ඒ අපිට දවසක් වෙනම වෙන් වුණ එකත් වටිනවා. ඉතින් එහෙම වටින අවස්ථාවේ අපි පොඩ්ඩක් මතක් කරගමු ඒ කියන කතාව. එතකොට මේ ධර්මයට අනුව අපි ආලා තියෙනවා ආර්ය පුද්ගලයෝ අටනෙනෙක් පිළිබඳ කතාවක්. මෙන්න මේ කතාව බුදුරජාණන් වහන්සේ වෙන අවස්ථාවක වෙන සූත්‍රයක ඉතාම ලස්සන උපමාවකුත් එක්ක ගලපලා ඉදිරිපත් කරනවා. එතකොට භික්ෂුන් වහන්සේලා පිරිසක් අමතලා තමයි මේක කියන්නේ. කියනවා මහණෙනි මෙන්න මේ වගේ සිදුවීමක් සිද්ධ වුණා. මොකද සිදුවීම? මේ වර්ෂා කාලයේ අවසාන මාසයේ මෙන්න මේ වගේ මහා ගඟක එතෙර මෙතෙර පරීක්ෂා කරන්නේ නැතුව තොට නොතොට නොසොයමින් යම් කිසි ගොපල්ලෙක් තමන්ගේ ගවරැල මේ ගඟෙන් එතෙර කරා. මේ විදිහට එතෙර මෙතෙර පරීක්ෂා කරෙත් නැහැ, ගඟට බහින්න සුදුසු නුසුදුසු ස්ථානෙ පරීක්ෂා කරෙත් නැහැ. එහෙම නැතුව ඔහේ ගියපු විදිහටම එහෙම ගිහිල්ලා තමන්ගේ ගවරැල මේ ගඟෙන් එතෙර කරන්න මේ තැනැත්ත උත්සාහයක් ගත්තා. ඉතින් කියනවා ඒ උත්සාහයේ ප්‍රතිඵලෙ. ඉතින් කියනවා මේ උත්සාහය නිසා මොකද වුනේ, මේ ගවරැල යන බොහෝම විපතකට දුකකට පත් වුණා කියලා සඳහන් කරනවා. එතකොට අර තොටියා මේ ගොපල්ලාගේ දුර්වලකම නිසා වෙච්ච ආපදාව බුදුරජාණන් වහන්සේ කියනවා කියලා කියනවා. නමුත් මෙහෙම දෙයකුත් සිද්ධ වුණා මහණෙනි. මොකද ඒ දේ අන්න මේ වර්ෂා කාලේ අවසාන මාසයේ තෙර මෙතර හොඳට පරීක්ෂා කළා, මේ ගඟට බසින්න සුදුසු තැන නිවැරදිව පරීක්ෂා කළා. යම් කිසි ප්‍රඥාවන්ත ගොපල්ලෙක් තමුන්ගේ ගවරැල අර විදියට උපද්‍රවයකට ලක් වෙන්නේ නැති විදිහට එතර කරා කියලා ඔන්න දෙවනි සිදුවීමකුත් කියනවා. එහෙම කියලා මේකට උපමේය දෙනවා. කියනවා අන්න මහණෙනි, මෙලොව යම් කිසි ශාස්ත්‍රු කෙනෙක් මේ විදියට මෙලොව පරලොව කියන දේ දැනගන්නේ නැතුව, මාරයාට අයත් භූමිය නැති භූමිය දැනගන්නේ නැතුව අන්න මේ විදිහට මේ මිනිස්සුන්ට ධර්මය කියන්න යනවද? මිනිස්සුන් මේ ගඟෙන් මේ තණ්හාව නැමැති ගඟෙන් සැඩපහරෙන් එතෙර කරන්න යනවද? අන්නේ තැනැත්තා අර පිරිසත් දුකටපත් කරනවා, තමුණුත් දුකටපත් වෙනවා කියලා අන්න අනිත් සාස්තුන් ගැන තමයි මේ කියන්නේ. නමුත් මහණෙනි, අන්න අර දක්ෂ ගොපල්ලා වගේ, අර විදියට ප්‍රඥාවන්ත ගොපල්ලා වගේ මමත් මේ විදිහේ එතෙර කිරීමක් සිද්ධ කරනවා. මම මෙලව පරලව හොඳට දන්නවා. මම මාරයට අයත් භූමිය නැති භූමිය හොඳට දන්නවා. එහෙම දැනගෙන මම මේ ගවරැල බොහොම විවේකීව බොහොම निराවුල්ව ආපදාවකටපත් නොවන ආකාරයෙන් මෙන්න මේ ගඟෙන් එතෙර කරනවා. මේ මාරයාගේ සැඩපහරෙන් එතෙර කරනවා කියලා අන්න තමුන් පිළිබඳ ප්‍රකාශයක් කළා. ඊට පස්සේ මෙන්න මේ ගවරැල හඳුන්වලා දෙනවා. දැන් මේ ගව රැළ කුවාම ගවයේ දෙතුන් දෙනෙක්ගේ රැළක් ගැන නෙමෙයි මේ කියන්නේ. ඒ වෙනුවට මහා දහස් ගණනක ගව රැළක් පිළිබඳ තමයි කියන්නේ. ඒතර ඒ දවස්වල තියුණ ස්වභාවය වෙන්න ඇති. ඉතින් කියනවා මේ දක්ෂ ගොපල්ලා කොහොමද කරන්නේ? මෙන්න මේ ගව රැළේ නායක ගවයා, මේ ගව රැළේ යම්කිසි නායකෙක් ඉන්නවද? අන්න අර ගව රැළ ඉදිරියට ඒ නායක ගවයාව අරගෙන එනවා. අරගෙන ඇවිල්ලා මේ නායක ගවයව ඉස්සෙල්ලාම අර සුදුසු ස්ථානෙන් මේ ගඟට බස්සනවා. බැස්සුවම මේ ගවයා, මේ ශක්තිවන්ත ගවයා, මේ නායක ගවයා අන්න අර ගවරැලටත් පේන්න මේ සැඩපහර කඩාගෙන පීනගෙන ඉදිරියට ගමන් කරනවා කියලා ප්‍රකාශ කරනවා. අන්න එතකොට පළවෙනියට මෙන්න මෙහෙම තමයි මේ ගොපල්ලා දක්ෂ විදිහට තමුන්ගේ ගවරැල එතෙර කරන්න පටන් ගත්තේ. එහෙම කියලා මෙන්න මේ නායක ගවයට උපමේයකුත් බුදුරජාණන් වහන්සේ ලබා දෙනවා. එතකොට කාටද මේ උපමේය විදිහට ලබා දෙන්නේ? අන්න අර රහතන් වහන්සේ කෙනෙක්ට තමයි මේ නායක ගවයා උපමා කරන්නේ. අන්න මේ ශාසනේ මේ ජීවිතේදීම මේ විදිහට එතෙර වෙච්ච ශක්තිමත් කෙනෙක් ගැන ප්‍රකාශ කරනවා. ඒ ශක්තිමත් කෙනෙක් අපිට විදහා දක්වනවා. අන්න නායක ගවයා එතර වෙලා තියෙනවා කියලා පෙන්නනවා. ඊට පස්සේ කියනවා දෙවනුව මේ ගෝපාලා මොකද කරන්නේ? ඒ ගවරැලේ ඉන්න ශක්තිමත් ගවයන් ඉදිරියට අරගෙන ඇවිල්ලා ඒ ගවයනුත් මේ වතුරට බස්සලා මේ සැඩපහරේ එතර කරනවා. එතකොට අර විදියට නායක ගවයා ගිහිල්ලා එතරට වෙලා ඉඳද්දි තමයි මේ දෙවනි කටයුත්ත කරන්නේ. අන්න ඒකත් ගවරැලට පේනවා. අන්න එතකොට ඒ ගවයනුත් කිසිම අවුලක් කරගන්නේ නැතුව, निराවුල්ව ආපදාවක් කරගන්නේ නැතුව එහා පැත්තට ගමන් කරනවා. ඊට පස්සේ කියනවා අන්න ඒ වගේ මමත් දෙවනුව මෙන්න මේ අනාගාමී කියන පිරිස ගැනහැර දක්වනවා කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඊට පස්සේ කියනවා තුන්වෙනුව මේ ගොපල්ලා මොකද කරන්නේ? මේ ගවරැලේ ඉන්න වැඩුණු ගවයන්, වැඩුණු වස්සන් වැස්සියන් තමයි තුන්වෙනුව එකතු කරන්නේ. තුන්වෙනුව එකතු කරලා ඒගොල්ලොත් අන්න වතුරට බස්සනවා. වතුරට බස්සලා අන්න ඒගොල්ලන්වත් නිරවුල්ව මේ ජල පහරෙන් එතෙර කරනවා කියලා සඳහන් කරනවා. එතකොට අර ජල පහරෙන් එතෙර වෙනවා. දැන් පිටිපස්සේ ඉන්න රැළ බලාගෙන ඉස්සරහා පිරිසක් ඉන්නවා එතෙර වෙලා. ඊට පස්සේ කියනවා අන්න ඒ වගේ තමයි මේ සකදාගාමි පිරිස මේ ශාසනේ කියලා සඳහන් කරනවා. ඊට පස්සේ කියනවා අන්තිමට මේ ගොපල්ලා දුර්වල වස්සන් වැස්සියන් අරගෙන මේ සුදුසු තැනින් වතුරට බස්සනවා. බස්සලා ඒගොල්ලන්වත් මේ සැඩපහාර එතෙරෙන වෙන විදිහට කටයුතු කරවනවා කියලා සඳහන් කරනවා. එතකොට ඒ උපමාව දෙන්නේ කාටද? මෙන්න මේ සෝවාන් පුද්ගලයා පිළිබඳ උපමාව තමයි දුර්වල වස්සන් වැස්සියන් වලින් දෙන්නේ. එතකොට එහෙම කියලා කියනවා අන්න ඒගොල්ලොත් මේ සැඩපහාරේ නිරවුල්ව එතෙර වෙනවා. ආපදාවක් නැතුව එතෙර වෙනවා කියලා සඳහන් කරනවා. එතකොට බලන්න අපි අහලා තියෙනවා මේ සෝවාන් වුණා කියන එක පිළිබඳ බුදුරජාණන් වහන්සේ සාමාන්‍යයෙන් වර්ණනා කරනකොට කියනවා මේ සක්විති රජකම තියෙනවා නේද? මේ සක්විති රජකම වටින්නේ නැහැ මේ සෝවාන් වෙනවා වගේ 16 එකකින්වත් එපමණවත් වටින්නේ නැහැ. එපමණට මේ දුක්ඛඳක් ප්‍රහාණය කරනවා මේ විදියට සෝවාන් වෙන කෙනෙක්. මහා පොළව උපමා කරලා කියනවා මේ නියපිට පස් පේනවා නේද? මේ මහා පොළවේ පස් පේනවා නේද? අන්න සෝවාන් කෙනෙක් ඉතුරු වෙලා තියෙන දුක්ඛඳ හරියට මේ නියපිට පස් වගේ. ප්‍රහාණය කරපු දුක්ඛඳ මෙන්න මේ මහා පොළවේ පස් වගේ කියලා ප්‍රකාශ කරනවා. ඒතොර එපමණ වටිනාකමක් දීලා කතා කරන කෙනාවත් මෙතෙන්දි උපමා කරන්නේ දුර්වල වස්සන් වැස්සියන් විදිහට. ඊට පස්සේ එතනින් කියලා නතර වෙන්නෙත් නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ අමුතුම විදිහේ කතාවක් කියනවා. මහණෙනි මෙහෙම දෙයක්ත් සිද්ධ වුණා. මොකක්ද ඒ දේ? මෙන්න මේ එදා උපන් වහු පැටියෙක්. ඒ විදිහට අලුත උපන් වහු පැටව් මේ රැළේ ඉඳියා. එතකොට මේ ඉදිරියෙන් ගිය පෙරමුණ දැකලා ඒකට අනුව තමුන්ගේ ජව කැවීමක් සිද්ධ කරගෙන අන්න මේ එදා උපන් වහු පැටියා පවා මෙන්න මේ සැඩ පහර එතෙර වෙනවා එහා පැත්තට ගිහිල්ලා. තමගේ අර තමුන්ගේ අර මවගේ ගව රව නාදය යම්කිසි සද්දයක් දමනවනේ ගව දෙනෙක් එන්නේ නාදය අනුව යමින් ඒ වගේම මවගේ ඇඟට ඒ සැඩ පහර ආවරණය වෙනවා නම් ඒ සැඩ පහර ආවරණය වීමට ඒ මවගේ ඇඟට මුවා වෙමින් එදා උපන් වහු පැටියා පවා මේ ගඟ එතෙර වෙලා එතෙරට ගියා කියලා සඳහන් කරනවා. ඉතින් මේ අහගෙන ඉන්න පිරිසට ප්‍රශ්නයක් එන්න පුළුවන්. එහෙනම් කවුද මේ එදා උපන් වහු පැටියා? අන්න එතකොට ඒ විදිහට පෙන්වන්නේ කවුද? මෙන්න මේ ධම්මානුසාරි සද්ධානුසාරි කියන ඒ අෂ්ටාර්ග ආර්ය පුද්ගලයන්ගෙන් අර සෝවාන් මාර්ගස්ත කෙනාව තමයි පෙන්වන්නේ. එහෙම කියලා කියන අන්න ඒ වගේ සිදුවීමකුත් සිද්ධ වුණා. ඒ වගේ දෙයක්ත් සිද්ධ වුණා කියලා අන්න මේ ගව රැළක උපමාවකින් මෙන්න මේ ආර්ය පුද්ගලයන් පිළිබඳ විස්තරයක් ගෙනහැර දක්වනවා. එහෙම ගෙනහැර දක්වලා තමයි අපි අද එදා අමතක වෙච්ච ගාථා ටික බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. මොකක්ද එතන සඳහන් කරන්නේ? අයං ලෝකෝ පරලෝකෝ ජානතා සුප්පකාසිතෝ යංච මාරේන සම්පත්තං අප්පන්තං යංච මච්චුනා කියනවා. මෙලොව පරලොව මනාව දැනගෙන සුප්පකාසිතෝ මන වදාරණ ලදි නියම ලෙස ප්‍රකාශ කළ තියෙනවා. යංච මාරේන සම්පත්තං අප්පත්තං යංච මච්චුනා. මාරයා විසින් පැමිණිය හැකි නොහැකි භූමිය මනාව දැනගෙන තියෙනවා. සබ්බං ලෝකං අභිඤ්ඤාය සම්බුද්දේන පජානතා විවටං අමතද්වාරං කේමං නිබ්බානපත්තිය. මෙන්න මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මේ මුළු ලෝකයම විශිෂ්ට ඥානයෙන් දැනගෙන ආරක්ෂා සහිත නිවනට පැමිණෙන අමාදොර ඇරලා තියෙනවා. චින්නං පාපිමුතෝ සෝතං විද්දස්තං විනලීකතං පාමොජ්ජ බහුලා හෝත කේමං පත්තත්ත භික්කවෝති. මේ මාරයාගේ තණ්හා නැමැති සැඩපහර සිඳලා තියෙනවා. මානය නැමැති සුළඟ වර්ණසාලා තියෙනවා. මහණෙනි, සතුටු සිත් ඇති කරගන්න, නිවන පතන්න කියලා ප්‍රකාශ කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ මෙන්න මේ බුදුවරයෙක් පහළ වෙච්ච පමණින්ම අපිට සතුටු සිත් ඇති කරගන්න පුළුවන්. නිර්වාණය ප්‍රාර්ථනා කරන්න පුළුවන්. මේ විදිහට නිවීමක් පිළිබඳ අපේක්ෂාවක් ඇති කරගන්න පුළුවන්. තවදුරටත් කරන්න දෙයක් ඉතුරු වෙලා නැති පමණට තමයි මේ කතා කරන්නේ. එතකොට අන්න බුදු කෙනෙක් බුදු වෙනකොට අපිටත් එක්ක පෙරම් පුරාගෙන තමයි බුදු වෙන්නේ. ඒ බුදුනහම ඒ වචනේ අහන්න විතරයි තියෙන්නේ. ඒ වචනේ පොඩ්ඩක් විමසන්න විතරයි තියෙන්නේ. ඒ විමසීම තුලින් ඇසීම තුලින් අර විදිහට කෙනෙක් මේ කියන විදිහ සැනසීමක් ලං කරගන්නවා. ඉතින් ඔය සැනසීම පිළිබඳ අපි ටිකක් ටිකක් තව ටිකක් කතා බහ කරන්න සහයක් ගමු. ඉතින් එතෙන්දී පහුගිය දවසක මට දකින්න ලැබුණු පොඩි කතාවක්. මොකද්ද මේ කතාව? ඔන්න මහල්ලෙක් ඉන්නවා ගමක. මේ මහල්ලගේ ස්වභාවය තමයි අවුරුදු 80ක් වගේ වයසයි. එතකොට මෙයා හරීම අර ළඟපාත ඉඳියත් ඔළුව කැක්කුම දනවන වගේ ස්වභාවය ඇති කෙනෙක්. එච්චරට නෙගටිව් අවුරා එකක් තියෙන කෙනෙක්. මූණ දැක්කත් කිසි ප්‍රසන්න භාවයක් නැහැ. ඊළඟට මෙයාගේ වැඩ කටයුතුත් කිසිම සතුටකින් විවේකිකින් සැහැල්ලුවකින් නෙමෙයි මෙයා ඉන්නේ. එතකොට මේ ගමේ මිනිස්සුන්ට මෙයාව හරිම අසුබ දර්ශනයක්. මෙයාව ඉදිරියට හම්බුණත් ඒ මිනිස්සුන්ගේ මූණ කළු වෙනවා. මෙයා වචනයක් කතා කරත් ඒ මිනිස්සුන්ගේ හිතේ දෙන වචනයක් තමයි කතා කරන්නේ. හැම වෙලේම අර ඍණාත්මක මානසිකත්වයක් ඒ විදිහේ වටපිටාවක් ඇති කරන පුද්ගලයෙක්. තරෝම කිව්වා මේ කට්ටියට ඉතින් ඔයගේ කට්ටිය ඕන තරම් හොයාගන්න පුළුවන්. වැරදිලාවත් නිකන් අමාරුවෙන් හරි hina වෙන්නෙත් නැති කට්ටිය, ඒ hina වුණත් නිකන් අර දතක් දෙකක් යාන්තම් පේන ගානට hina වෙන කට්ටිය, මොනවා කිව්වත් ඒකේ නෙගටිව් පැත්ත බලන කට්ටිය ඕන තරම් ඉන්නවනේ. එහෙම දුර්ලභ නැහැ. අර විදියට hina වෙන්න මොකක් හරි කිව්වත් ඒ කියපු එකාගේ මූණ කට බිම උලා ගන්න හිතෙන ස්වභාව තියෙන කට්ටිය ඕන තරම් අපි දැකලා තියෙනවා. ඉතින් ඒ වගේ කෙනෙක් ගැන තමයි මේ කියන්නේ. එතකොට මේ තැනත්තා අවුරුදු 80ක් කිට්ටු කෙනෙක්. ඔන්න මොකද වෙන්නේ, මේ තැනත්තාට අවුරුදු 80 පිරෙනවා. ඊට පස්සේ පහුවදා ඉඳලා මේ තැනත්තාගේ මූණේ හිනාවක් තියෙනවා. මේ තැනත්තා කතා බහ කරන වචන ප්‍රියයි වටපිටාව ඉන්න කට්ටියට. ඒ වගේම මේ තැනත්තාත් එක්ක ගනුදෙනු කිරීම අර වගේ කලින් වගේ ප්‍රශ්නයක් නෙමෙයි මේ පිරිසට. ඉතින් මේ ගමේ පිරිසට ලොකු ප්‍රශ්නයක් මේක. ඇයි මෙහෙම වුනේ, කොහොමද මෙහෙම වුනේ කියන එක. ඉතින් ඒක නිසා මේ පිරිස මොකද කරන්නේ? අන්න මේ තැනත්තාට ළඟට කිට්ටු වෙලා අහනවා, ඔබ මෙච්චර කාලයක් මේ විදිහ අඳුරු මුහුණකින් කටයුතු කරා. ඔබ මෙච්චර කාලයක් මේ විදිහට අපිට අප්‍රසන්න ස්වභාවයක් ඇතුව. ඔබ මෙච්චර කාලයක් කියපු කරපු දේවල් මේ විදිහට අපේ හිතටත් යම්කිසි නෙගටිව් ගතියක් එන ස්වභාවය දේවල් තමයි සිද්ධ කරේ. නමුත් ඊයේ ඉඳලා, එහෙම නැත්නම් පහුගිය සතිය දෙකේ ඉඳලා මේ විදිහට ඔබ ඒ වගේ ඍණාත්මක ගතියක් ඔබ තුල නැහැ. ඒ වගේ නෙගටිව් ගතියක් ඔබ තුල නැහැ. මොකද්ද හේතුව, මොකද්ද ප්‍රත්‍ය කියලා තමයි ඔය විමසලා සිටින්. ඒතර මේ තැනත්තා කියනවා, අවුරුදු 80ක් පුරාවට මම සතුට හොයමින් ගමන් කරා. අවුරුදු 80ක් පුරාවට මම සතුට හෙව්වා. නමුත් මට එහෙම දෙයක් හම්බුනේ නැහැ. ඒක නිසා මම මොකද කරේ, 80 වෙදී මම තීරණයක් ගත්තා, තවදුරටත් නම් මේක හොයලා වැඩක් නැහැ. මගේ ජීවිතයේ ඉතුරු ටික කාලෙ විතරයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ. ඒක නිසා මම ওই හෙවිල්ල නතර කරලා දාලා ඔහෙ ඉන්නවා කියලා තීරණයක් ගත්තා. අන්න ඒක නිසා වෙන්න පුළුවන් ඔයගොල්ලෝ කියන විදිය වෙනසක්. නමුත් මට නම් එහෙම විශේෂයක් දැනෙන්නේ නැහැ. ඒ වෙනුවට මම ඔහෙ දැන් අර සෙවිල්ල පොඩ්ඩක් පැත්තකින් තියලා නිකන් ඉන්නවා කියලා තමයි මේ කියන්නේ. ඉතින් ඔන්න ඔය කතාව තමයි අපේ ජීවිතවලත් සැඟවිලා තියෙන යථාර්ථය. අපි අර විදිහට බාහිරෙන් එහෙම පෙනෙන කෙනෙක් කලලා පොඩ්ඩක් උසුළු විසුළු කරන්න උත්සාහ කරාට මොකද අන්න අපි තුලත් ওই විදිහේ ප්‍රශ්නයක් ওই විදිහේ ගැටලුවක් තියෙනවා. මෙන්න මේ නිවන හොයාගෙන යන්න ගියත් ওই විදිහේ ප්‍රශ්නයක් ওই විදිහේ ගැටලුවක් තියෙනවා. මේ බුදුරජාණන් වහන්සේ කියන විදිහට අපිට පාමොජ්ජ බහුලා වෙන්න බෑ. එහෙනම් අපි මොකද්ද එකක් හොයනවා. දැන් සාමාන්‍ය කමටහන් වර්තා ගැන විස්තර අහුවාම ඔය සෙවිල්ල තමයි තියෙන්නේ. ඒතකොට සිහියද මේ පුරුදු කරන්නේ වෙන එකක්ද කියලා සාධාරණ සැකයක් මතුවෙනවා. සමහර පුරුදු කරනවා මේ ආතතියක් පුරුදු කරන කට්ටිය ඉන්නවා. සමහරු ඉන්නවා කනගාටුවක් පුරුදු කරන කට්ටිය. සමහරු ඉන්නවා නුරුස්සන ස්වභාවයක් පුරුදු කරන කට්ටිය. ඔය කමටහන් වර්තා දැක්කහම ඒක හොඳට පැහැදිලි. හොඳට පේනවා. කෙන්දිරි ගාගෙන පටන් ගන්න කෙන්දිරි ගාගෙන ඉවර වෙන ඒවා තියෙනවා. තව සමහරු සැකයක් පුරුදු කරනවා. ප්‍රශ්න වලින්ම පටන් අරන් ප්‍රශ්න වලින්ම ඉවර වෙන ස්වභාවයක් තියෙනවා. දැන් පහුගිය දවසක වார்த்தාවක ප්‍රශ්න පහක් ඉදිරිපත් කළා තිබුණා. මම මේ බණ අහන ගමන් සිහියෙන් ඉන්න උත්සාහ කරා. මෙන්න පළවෙනි ප්‍රශ්න, මෙන්න දෙවෙනි ප්‍රශ්න, මෙන්න ආයතන වැඩ කරනවා, මේ විදියටද බණ ඇහෙන්නේ, මේකද සංඥාව කිකි අහනවා. ඉතින් අහගෙන අහගෙන යනකොට එක තැනක තුන කන්න නිකන් කනේ නිකන් මේ බණේ සද්ද ඇහෙනවා කියලා තැනක් තියුණා. එතනින් තමයි පටන් ගත්තේ. ඊට පස්සේ ගිහිල්ලා 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 අන්තිම හරිය තියුණා මට මේ තද බවක් දැනෙනවා කියලා. වාඩි වෙලා ඉන්න එකේ වෙන්න ඇති. පස්ස පැත්ත පොළොවට තද වෙලා තියෙන එකේ වෙන්න ඇති තද බවක් දැනෙනවා කියලා තියුණා. ඉතින් ওই වචන දෙක විතරයි මට නම් ඇහුණේ. ඊටු ටික ඔක්කොම මම ලස්සන මාළුවෙක් ඇඳ ඇඳ ඉඳියා අර ගප්පියෙක් වගේ එකෙක් මේ කොලේ. ඉස්සරහ පොඩි කාලේ අඳින විදිහේ මාළු මේ වගේ ගප්පියෙක් ඇඳ ඇඳිදී ලොකු සාරියකුත් තියෙන ගප්පියෙක්. ඊට පස්සේ මං අන්තිමට ගෝ මට අර වචන දෙක විතරයි ඇත්තටම ඇහුනේ. මොකද්ද හේතුව? ඊටු ටික අදාළ නැහැ. මොකද්ද සැකයක් පුරුදු කරනවා. මම දේම සැක කරනවා. ඉතින් ඔය සැකේ ඉතින් කෙලවර වෙන සැකයක් නෙමෙයි. වටපිටාවේ මිනිස්සුන්ගේ බෙල්ල කාලා ඉවර වෙන සැකයක් තමයි ඔය සැකේ. සැක කරන චරිත දන්නවනේ ඉතින් වෙන්නේ කොහොමද කියලා. සැක කරන චරිත කොයි විදියටද පීඩාව දෙන්නේ කියලා දන්නවා ඇති සමහරු. ඉතින් අන්න ඒ වගේ දෙයක් පුරුදු කරනවා. සිහිය වෙනුවට සැකයක් පුරුදු කරනවා. සිහිය වෙනුවට ආතතියක් පුරුදු කරනවා. සිහිය වෙනුවට අර විදියේ නුරුස්සනා ස්වභාවයක් තරහක් පුරුදු කරනවා. මේ හොඳට සක්මන් කරමින් වාඩි වෙලා තමයි මේ හුරු කරන්නේ. එතකොට පැය ගණන් අරගෙන දවසට පුරුදු කරනවා. ඉතින් අර අවුරුදු 80ක් පුරාවට සතුට හොයාගෙන ගියපු මනුස්සෙක් වගේ 80ක හරි ගිහිල්ලා අතහැරලා දාන්න පුළුවන් වුණොත් ඒකත් ලොකු දෙයක්. සාමාන්‍යයෙන් එහෙම වෙනසක් වෙනවා කියන එක අපිට දකින්න අමාරුයි. ඉතින් අන්න බුදුරජාණන් වහන්සේ කියනවා මේ හිත සතුටු වෙන්න. හිතේ සතුට ඇති කරගන්න. මොකද වැඩේ දැනටම දොර ඇරලා තියෙන්නේ. නිකන් දොරෙන් ටිකක් ඇතුළට අඩිය තියන්න විතරයි තියෙන්නේ. ඒ අඩිය තියාගන්න බැරුව අපි ඉතින් ලොකු දැඟලිල්ලක් ලොකු වෙහෙසක් අරගන්නවා. නමුත් ඇත්තටම ඕක බොහොම විට වැඩිය බොහොම සරල දෙයක්. ඔච්චර වචන පාවිච්චි කරන්න නැතුව අඳුන ගන්න පුළුවන් දෙයක්. ඔච්චර හිතලා කල්පනා කළා යන ගමනක් නෙමෙයි. ඒ වෙනුවට විවේකීව තමුන් මේ වර්තමාන මොහොතට අවදි වුණොත් තමුන්ගේ හැඟීම් දැනීම් කොච්චර නුසුදුසු වුණත් කොච්චර කඩප්පුලි වුණත් මේ හිත අන්න ඒකට අවදි වීමක් ඇති කරගත්තා නම් ඒ අවදි වීම ගැන තමයි මේ කතා කරන්නේ. ඉතින් එහෙම බැලුවාම නුරුස්සනා ස්වභාවයක් අකමැති දෙයක් තමයි ඉදිරිපත් වෙන්නේ. ඉතින් කෙනෙක් කියනවා මොකක්ද මේකට බැරිද පොඩි කුඩු ටිකක් වගේ මොන හරි ගහලා දෙන්න බැරිද? බේතක් දෙන්න බැරිද කියලා අහනවා. මොකක්ද හේතුව? යථාර්ථය දිහා බැලුවාම ඇත්තටම යථාර්ථය එච්චර ප්‍රසන්න නැහැ. ඔය හිතට එන හිතවිලි ප්‍රසන්න නැහැ. ඔය වටපිටාවේ එන හැඟීම් දැනීම් ප්‍රසන්න නැහැ. gedara dorē තියෙන ප්‍රශ්න ගැටලු ප්‍රසන්න නැහැ. එතකොට අහනවා අර විදියට සංස්කරණයක් කරලා දෙන්න බැරිද? මේක හොඳට ප්ලේට් එකක තියලා කපලා කොටලා යම් කිසි විදියක පිළියෙල කරලා මේක බඩට දාගන්න පුළුවන් විදියට හදාගන්න බැරිද කියලා විමසා සිටිනවා. ඉතින් එහෙම සංස්කරණයක් අපිත් පමනකට කරනවා. උස්මක් අල්ලගන්න කිව්වොත් අන්න ඒ විදිහේ පොඩි සංස්කරණයක් තමයි. මේ කාගන්න බැරි වමනයක් වගේ තියෙන එකෙන් අඩුම ගානේ පොඩි කෑල්ලක් දෙකක් හරි වෙන් කළා කියනවා. මේ කෑල්ල දෙක කන්නකෝ. මේකේ එච්චර ජරාපාටක් නැහැ නේ. මේකේ හොඳ පාටක් තියෙනවානි කියලා අන්න අර යම් කිසි සංස්කරණයක් කරලා දෙනවා. ඒ සංස්කරණය තුළින් නමුත් දවසක අනිවාරෙන් අන්න අර යථාර්ථය බාරගන්න දිහාවට යන්න වෙනවා. එහෙම නැතු ඔය එක එක මැජික් මෙඩිටේෂන් කරන්න යන කට්ටිය, මැජික් මෂරූම් සොයා අරගන්න යන කට්ටිය ගොඩක් කලාවට ගිහිල්ලා නතර වෙන්නේ එක එක පිස්සු ලෝකවල තමයි ඉතින්. ඔය හුස්ම කියන එකත් හරියට කරොත් දවසයි දෙකයි තුනයි, සමහර කෙනෙක්ට පැය දෙක තුනයි හුස්ම තියෙන්නේ. එතනින් එහාට හුස්ම දිය වෙලා යනවා. දැන් පහුගිය දවසක කෙනෙක් ගන්න හුස්ම සිහින් වෙලා යනවා. මට දැන් මේ සිහින් වෙච්ච හුස්මේ මුල මැදාග බලන්න බෑ. දැන් මම මේකේ කොහොමද මුල මැදාග බලන්නේ කියලා අහනවා. මංකුවා හුස්ම සිහින් වුණා නම් එතනින් මුල මැද අග බලන එක වෙලා ඉවරයි. ඔයා මුල මැද අග කියලා දාගෙන බැලුවේ නැති වුණාට එහෙම බැලිලා තියෙනවා. ඒක ප්‍රතිඵලයක් විදිහට තමයි හුස්ම සිවුම් වෙන්නේ. ඒතකොට සිවුම් වුණු හුස්මේ ආපහු මුල මැද අග බැලිලා කියලා එකක් අදාළ නැහැ. වැඩේ දැන්ටම වෙලා, නමුත් අර නම දාගන්න උන්නේ නැහෙනි. මුල බලන ඔන්න බැලුවා, මැද බලන ඔන්න බැලුවා, අග බලන ඔන්න බැලුවා කියලා බලාගන්න උනේ නැහැ. ජීකින්ද දන්නේම නැතුව වැලේ වෙලාත් ඉවරයි. අන්තිමට ඉතින් ආපහු රිවර්ස් එකට දාලා ඉච්චර කොහමද එහෙම වේගෙන් ඉස්සරහට යන්නේ, මට මේ එහෙම පුළුවන්ද, අපි මේ කොච්චර පව කරමු මිනිස්සුද කියලා ඔන්න කොහොම හරි ආපස්සට අදින්න බලන. නමුත් යන්නේම ඉස්සරහට. තිබ්බොත් නිකන් ඉබේ යන විදිහට යන්නේම ඉස්සරහට. ඉතින් අර සින්දුවක කියනවා මොකද්ද, ඔබගේ ගමන මේ ඉක්මන් වැඩි, ෆීලිං ග්‍රූවි ඒක නම කියනවා, ඔබේ ගමන ඉක්මන් වැඩි, පොඩක් පොඩ හෙමීටයන් මේ උදේට පොඩ මේ තම උදේවරුව, මේ උදේවරුවට පොඩ්ඩක් හෙමීට ගෙවෙන දෙන්න. ඔච්චර වේගෙන් දවස ගෙවන්න ඕනේ නෑ. පොඩ මේ වටපිටාවේ හුලං හමන විදිය පොඩ්ඩක් බලන්න, මේ කුරුල්ලන්ගේ සද්ද පොඩ්ඩක් බලන්න, පොඩි වෙලාවක් දෙන්න. මේ සොලෝ එකේ යන් කියලා තමයි කියන්නේ. ඉතින් ඇත්තටම අන්න අර නම් දැමීම පොඩ්ඩක් පැත්තකින් තිබ්බාන. ඇස් ඇරපු ගමන් තියෙන්නේ මේ ප්‍රතිපදාව තමයි. ඉතින් අර කෙනෙක්ට අර තියෙන යථාර්ථය අර විදිහට පිළිකුල් වැඩි නම්, අප්‍රසන්න වැඩි නම්, ඇත්තටම හුස්ම බැලීම වගේ දෙයකින් යම්කිසි ඉඩකඩක් පහසුවක් හදාගන්න පුළුවන්. නමුත් ඔය කාලෙත් එක්ක ඔය ප්‍රශ්නෙට කවදා හරි දවසක මුහුණ දෙන්න වෙනවා. තමුන්ගේ ප්‍රශ්න ගැටලු දිග, තමුන්ගේ නියම චරිත ස්වභාවයත් එක්ක ඉන්න වෙනවා. ඒ ඉඳීම තුළින් තමයි මේ ප්‍රශ්න විසඳන්න පුළුවන්. එතකොට කෙනෙක් කියනවා මුල් දවස්වල නම් හොඳට ජොලියේ ඉඳියා මම, උඩින් ගියා ඉගිල්ලුණා වගේ ස්වභාවයක් තුනේ, දැන් එහෙම නෙමෙයි පළලලුණු දැම්මා වගේ කියලා. ඇත්ත තමයි ඉතින්. පළලලුණු දැම්ම එක තමයි යථාර්ථය. ඉතින්ට එනකොට කිඳිරි ගෑවෙනවා ඉතින් පොඩ්ඩක්. හිතනවා මට මේක වැරදුනා කියලා. නමුත් ඇත්තටම හරි ගිහිල්ලා තියෙන්නේ ඔය. අර විදිහට නියම ස්වභාවය තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඒක බාරගන්න අපි සූදානම්ද කියන ප්‍රශ්නයක් නිතර නිතර ඉදිරිපත් වෙනවා. එතකොට ඔය සෙන් වල තියෙන ඕකට කියන වෙන කතාවක් මොකද්ද කියනවා, ඒක කියන්නේ ඔප නොදපු ගලක මැණිකක ස්වභාවයක් තමයි මේ කියන්නේ. එතකොට අර විදිහට සංස්කරණයක් කරපු නැති ස්වභාවිකව ලැබිච්ච යම් කිසි පෙනුමක් තියෙනවා, යම් කිසි චරිත ස්වභාවයක් තියෙනවා. එනේ චරිත ස්වභාවය බාර ගන්න පුළුවන් නම්, ඒ චරිත ස්වභාවයට එළඹෙන්න පුළුවන් නම් අනේ ඒක තමයි මේ ක්‍රියන ප්‍රතිපදාව. එතකොට ඔපන් නොදමපු මැණිකක ස්වරූපයක් අපි එක එක්කෙනා තුළ තියෙනවා. අපි හැම කෙනාම යුනික් මැණිකක්. එතකොට වෙන කෙනෙක් තව කෙනෙක්ට සමාන නැහැ. වෙනස් විදිහක ස්වභාවයක් තමයි තියෙන්නේ. එතකොට එන්නේ ඒක බාර ගන්න. අපි මේක හැම එකම හතරස් කරන්න හැදුවොත්, හැම මැණිකම මේ විදිහට තියෙන්න ඕනි කිව්වොත් අපි ඒ වෙනස බාරගන්නේ නැහැ. එතකොට සමහර විට මැණිකෙන් වැඩි කොටසක් කපලා දාලා තමයි හතරස් මැණිකක් හදන්න වෙන්නේ. නැත්නම් රවුම් බෝලයක් හදන්න වෙන්නේ. මොකද මේක දිගැටි ස්වභාවයක් තියෙන එකක් වෙන්න පුළුවන්. පළල වැඩි එකක් වෙන්න පුළුවන් දන්නේ නැහැ. අන්න එතකොට එහෙමනම් ඒ තමුන්ගේ තියෙන ස්වභාවයට අර විදිහට කැටයන් කොටන්න කලින්, කපලා උපදමන්න කලින් මැණිකක ස්වභාවයට අවදි වෙන්න පුළුවන් නම්, ඒක බාර ගන්න පුළුවන් නම් අන්න ඒක තමයි මේ කියන පාර. ඒකට අවදි වීමක්, ඒකට එළඹීමක්, ඒක හඳුන ගැනීමක් තමයි මේ කියන්නේ. ඒක හඳුන ගත්තොත් ඒ වැඩේ එච්චර කල් ගත වෙන්නේ නෑ. ඒ වැඩේට එච්චර කාලයක් යන්නේ නෑ. ඒක නිසාමද කොයිද බුදුරජාණන් වහන්සේ කියන මේ හිත සතුට ඇති කරගන්න. හිත සතුට ඇති කරගන්න හේතු කාරණා මතු වෙලා තියෙන්නේ මේ ලෝකේ කියලා සඳහන් කරනවා. එතකොට ඕක අපි හිතමු ඔය බාර ගැනීම වුණත් අපිට වෙනස් විදිහක කිව්ව හැකි. මේ බාර ගැනීමටත් අපේ මොළයේ පුහුණුවක් කරනවායි කියලා කියමුකෝ. අලුත් වචනවල හැටියට මොළයේ වෙනසක් වෙන්න ඕනි කියලා කියමුකෝ. නියුරෝ ප්ලාස්ටිසිටි කියලා කියමුකෝ. අන්න එතකොට යම්කිසි වැඩ කරන පද්ධති තියෙනවා, හුරු කරපු පද්ධති තියෙනවා. ඒ පද්ධති තමයි සාමාන්‍ය ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මොනවා හරි කෙනෙක් වචනයක් කිව්වහම තරහ ගන්න එක අපි හුරු කරපු පරිපතයක්. ඒක ඉබේම ක්‍රියාත්මක වෙනවා. මොනවා හරි තමුන්ට ඉතිරි දෙන දෙයක් වුණාම ඒකෙන් මානෙන් දඟලන එක ඒක පුරුදු කරපු පරිපතයක්. නමුත් මෙන්න මේවා ක්‍රියාත්මක වෙද්දිත් අපිට පුළුවන් ඊට වැඩිය වෙනස් විදිහේ පරිපතත් හුරු කරන්න. වෙනස් විදිහේ පරිපතත් පුහුණු කරවන්න පුළුවන්. ඒක සඳහා යම් කිසි විදිහක කාලයක් වෙහෙසක් ගන්න වෙනවා. අපි හිතමු කෙනෙක් තරහ වචන කිව්වට තරහ හිතට ඇති නොකරගෙන ඉන්න. අර විදිහට රිමෝට් එකේ බටන්ස් ඔබනවා, එක එක ඔබනවා. නමුත් අපි ඒ අනුව කටයුතු කරන්නේ නැත්තම්, අපි ඒ අනුව ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් අන්නේ වෙනස ඇති කරගන්න. එතකොට පොඩ්ඩක් නැවත නැවත අලුත් පරිපතයක් පුහුණු කරන්න වෙනවා. කලින් වගේ අර ඉබේ ක්‍රියාත්මක වෙන පරිපත වෙනුවට වෙන පරිපතයක් නැවත නැවත ට්‍රේන් කරන්න වෙනවා. සමහර විට මාස 3ක වගේ කාලයක් පුහුණු කිරීම තුළින් අන්න කෙනෙක් අඳුර ගන්න පුළුවන් දැන් හැබැයි දෙවෙනි පරිපතෙත් ක්‍රියාත්මක වෙනවා. තාමත් ඒක ස්ථිර වෙලා නැහැ. නමුත් ටික ටික දෙවෙනි පරිපතෙත් ක්‍රියාත්මක වෙනවා. හරියට නිකන් අර තමුන්ගේ මොළය තම් පුහුණු කිරීමක් සිද්ධ කරනවා. අර සුපුරුදු පරිපත වෙනුවට වෙනස් විදිහේ පරිපත ක්‍රියාත්මක වෙන අවස්ථාවක් බලනවා. රාගය ආපු වෙලාවට පොඩ්ඩක් බලනවා මේ කුණු කන්දලේ යථා ස්වභාවය අඳුන ගන්න පුළුවන්ද කියලා. ඔය කියන මේකප් දාලා මෙච්චර ලස්සන්ට තිබෙන ශරීරේ එක පාට ෂණික වෙනසක් වෙන්න පුළුවන්. අන්න පොඩ්ඩක් වමනේ ටිකක් එළියට ආවනම්, එහෙම නැත්නම් අසුචි ටිකක් එළියට ආවනම් ඔය ප්‍රිය ස්වභාවේ කොයින් ගියාද නැහැ. ඔච්චර විලාසිතා තියුණාට ඒක ෂණිකව අමතක වෙලා යනවා. ඒක ෂණිකව අප්‍රසාදයක් බවට, විකෘතියක් බවට පත් වෙනවා. අන්න ඒ එවැනි වූ කාරණාවක් තමයි මේ කියන්නේ. එතකොට රාගය ඇති වෙන පරිපතේ බොහොම පුරුදු දෙයක්. නමුත් රාගේ වෙනුවට අන්න වෙන පරිපතයක් ක්‍රියාත්මක කරලා බලන්න. ඒ විදිහේ නැවත නැවත පුහුණුවක් සිද්ධ කරනවා. දුක වෙලාවට hina වෙලා බලනවා. දුකට දුක් ගන්න එක ඉතින් අපි හැමදාම කරනවනේ. අන්න ඒ වෙනුවට hina වෙලා බලනවා. සැකේ සැක කරලා බලනවා. සැකයට අහුවෙන එක නම් හැමදාම කරනවනේ. වටපිටාවේ කට්ටිය සැක කරන එක නම් හැමදාම කරනවනේ. ඒ වෙනුවට මේ මතුවෙන සැකේ මට සැක කරන්න පුළුවන්ද කියලා අන්නේ සැකය දිහා සැකෙන් බලනවා. අලුත් පරිපත පුහුණු කරනවා. හරියට නිකන් දැන් අපි දැකලා තියෙනවා දැන් ඔය ඒවනම් හරිම දියුණු වැඩ. මේ ඉහළ විදියට මේ කියන දේවල් පාවිච්චි කරන වැඩ. එක ගලෙන් කුරුල්ලෝ දෙතුන් දෙනා බිම වැටෙන වැඩ. මොනවද දැන් අපි දන්නවා සාමාන්‍ය ඊමේල් account එකකට log වෙනකොට ඉස්සර අපිට තියුනේ කොහමද? මුල්ම කාලේ මං කියන්නේ ඔය ඉන්ටර්නෙට් නිකන් ඇවිල්ලා නිකන් වැඩ කරන්න පටන් ගන්න කාලේ වගේ තියුනේ. අන දැන් තමුන් යන්ත්‍රයක් නෙමෙයි කියලා ඔප්පු කරන්න තියුන දේ තමයි අන්න සමහර විට අකුරු කිහිපයක්, එහෙම නැත්නම් නම්බර් කිහිපයක් අඳුන ගන්න, ඒක නිවැරදිව ටයිප් කරන්න වගේ ඉල්ලීමක් තමයි ඉදිරිපත් වෙන්නේ. එතකොට ඒ අකුරු ඉදිරිපත් වෙන කාලේ, ඒ මුල්ම කාලේ මං කියන්නේ මේ දැන් Gmail account එකට එහෙම log වෙනකොට අන්න හිටපු ගමන් අහනවා ඔබ යන්ත්‍රයක් නොවන බව පෙන්නුම් කරන්න මෙන්න මේ අකුරු ටික ටයිප් කරන්න කියලා. එතකොට ඒ අකුරු ටික තුල තියෙන්නේ මොකද්ද මේ? අන්න සමහර විට මේ AI training එකක් තමයි තියෙන්නේ. මොකද්ද තියෙන්නේ? අන්න ඒගොල්ලන්ට ස්කෑන් කරපු පොතක තියෙන වචන ටිකක් මේ යන්ත්‍රයට එහෙම නැත්නම් මේ ප්‍රෝග්‍රෑම් එකට අඳුර ගන්න බෑ. එතකොට අන්න ඒ අඳුර ගන්න බැරි වචන ටික විතරක් ගෙනහල්ලා අර වගේ ඊමේල් ලොගින් එකක පෙන්නුම් කරනවා. එතකොට ඔන්න අපි හිතමු 100 දෙනෙක් ලොග් වෙනකොට 100 දෙනාම මේක ටයිප් කරනවානේ. එතකොට ඕකෙන් 90ක් 95ක් වගේ හරියට ටයිප් වෙනවානේ. අන්න එතකොට මේ යන්ත්‍රය මේ ප්‍රෝග්‍රෑම් එක තේරුම් ගන්නවා, ආ මේ මේක තමයි කිව්වේ, මේ තමයි මේ වචන ටික කියලා. අන්න එයා ට්‍රේන් වෙනවා. ඊට පස්සේ අපි හිතමු දෙවනුවාව නම්බර්. ඒ නම්බර් මොනවද කියලා බැලුවොත් අන්න අර මේ ගෙවල් වල නම්බර් තමයි තියෙන්නේ. ස්ට්‍රීට් වියු එකේ අන්න යනකොට පොඩි පොඩි ගෙවල් වල නම්බර් වගේ ඒවා, ලයිසන් ප්ලේට් වගේ ඒවා අඳුරන්න බෑනේ, යන්ත්‍රයට අඳුරන්න බෑ. එතකොට ඒවා කියවන්න මේ මිනිස් මොළ පාවිච්චි කරනවා. අර විදිහේ නැවත නැවත ප්‍රෝග්‍රෑමින් කරනවා. නැවත නැවත අර යන්ත්‍රය ප්‍රෝග්‍රෑම් එක දියුණු කරනවා. ඊළඟට දැන් කාලේ මොනවද වෙන්නේ? කාර් අඳුර ගන්න කියනවා. ඊට පස්සේ බස් අඳ පෙන්වන්න කියනවා. පින්තූර පෙන්නලා කාර් බස් අඳුරන්න කියනවා. ඔය මොකද්ද කරන්නේ? දැනටත් ඒ වගේ යම්කිසි ප්‍රෝග්‍රෑම් එකක් අලුත් වැඩියා කිරීමක්, දිසාගත කිරීමක් තමයි ඔය කරන්නේ. නැවිගේෂන් පැත්තෙන් අවශ්‍යතාවයක් තමයි ඔය සම්පූර්ණ කරන්නේ. එතකොට බලන්න අන්න අර මිනිස්සුන්ගෙන් ෆීඩ්බැක් එකක් අරගෙන ඊමේල් ලොගින් එකටත් අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේම අර ගෙවලා කරන්න තියුණ දෙයක් තමයි මෙච්චර කල් අපිට නොමිලේ අපි කරලා දීලා තියෙන්නේ. ඉතින් කමක් නැහැ, ඉතින් ඊමේල් ලොගින් එක ඉතින් නොමිලේ හම්බෙලා තියෙනවානේ. ඉතින් ඒක නිසා අන්න ඒ වගේ දක්ෂ ස්වභාවයකින් අර විදිහට ප්‍රෝග්‍රෑම් එකක් ට්‍රේන් කිරීමක් සිද්ධ කරනවා. නැවත නැවත ඒක යාවත්කාලීන කිරීමක්, නිවැරදි දිශාවට යොමු කිරීමක් සිද්ධ කරනවා. එතකොට තවදුරටත් නම්බර් අඳුර ගන්න, අකුරු අඳුර ගන්න අපේ සහය අවශ්‍ය නැහැ. ඊළඟට තවදුරටත් කාර් අඳුර ගන්න, බස් අඳුර ගන්න තාම සහය අවශ්‍යයි. නමුත් තව ටික දවසකින් ඒකත් නැතිලා ගිහිල්ලා ඊටත් වැඩිය සියුම් මෙච්ච දෙයක් ඉදිරිපත් වෙන්න පුළුවන්. ඉතින් ඔය පුහුණුව, ඔය යාවත්කාලීන කිරීම නැවත නැවත සිද්ධ වෙනකොට අර යන්ත්‍රේ අර ප්‍රෝග්‍රෑම් එක ඉබේම ඒ ආකාරයෙන් කටයුතු කරන්න පුරුවක් හදා ගන්නවා. එතකොට හිතන්න ඔය මොලේ ඇතුලේ තියෙන ඔයගේ දෙයක්. ඕක කරලා පුරුදු විදිහ ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන විදිහ තමයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට මේ ප්‍රෝග්‍රෑම් එක වෙනස් කරන්න නම් නැවත නැවත යාවත්කාලීන කරන්න ඕනේ. නැවත නැවත මේ ප්‍රෝග්‍රෑම් එකේ දිශානතිය වෙනස් කරන්න ඕනේ. නැවත නැවත යන ගමන වෙනස් කරන්න ඕනේ. හැබැයි එහෙම වෙනස් කරන්න කරන්න මොකද වෙන්නේ? ඒ අලුත් ස්වභාවයේ තමුන්ගේ නියම ස්වභාවය බවට පත් වෙනවා. ඒ අලුත් හඳුනා ගැනීම තමුන්ගේ නියම හඳුනා ගැනීම බවට පත් වෙනවා. එතකොට අන්න සිහිය පිහිටවන සිහියක් වෙනකොට ඉබේ පිහිටි සිහියක් බවට පත් වෙනවා. එහෙම නැතුව මරණ වේලාවේ වගේ ওই වැඩේ ඇත්තටම එහෙම කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ගොඩක් වෙලාවට මරණ වේලාව කියන්නේ තමුන්ගේ පාලනයෙන් ගිලිහිච්ච අවස්ථාවක. හරියට නින්දට වැටුණාම අපිට පේන හීනවල පාලනයක් නැහැ වගේ, අපි අල්ලගන්න දේවල් වල පාලනයක් නැහැ වගේ. අන්න මනසේ එහෙම ස්වභාවයක් තමයි ඔය මරණ මොහොත කියන්නේ. කට්ටිය හොඳ අවධානයෙන් හොඳ විවේකීව මැරෙනවා කියලා පෙන්වුවට සමහර විට ඇතුළත ඔන්න ඔය වගේ නින්දක වගේ ස්වභාවයකින් තමයි වැඩේ කෙලවර වෙනව ඇත්තේ. නින්දෙදී අපිට පාලනයක් නැහැ නේ, මේ හීනේ හොඳයි කියලා ඒක බලනවා. සමහර වෙලාවට හොඳ හීනියක් දැකගෙන දැකගෙන එනකොට හොඳම ජවනිකාවට එනකොට ඔන්න හැරෙනවා. ඉතින් ආපහු නිදියගෙන බලනවා, ආපහු ඒකේ ඉතුරු කෑල්ල පෙනෙයිද කියලා. කොහොමනේ අපි පාලනය කරන්න හදන්නේ? එතකොට ඒ වගේ අවස්ථාවක කොහොමද එහෙනම් මේ සිහිය කියන එක පිටට එන්නේ කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. අන්න පුරුදු කරපු පරිපතේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ජීවිත කාලයක් පුරාට ද්වේෂයක් පුරුදු කරපු කෙනෙක්, රාගයක් පුරුදු කරපු කෙනෙක්, මේ විදිහට කඩප්පුලි වැඩ පුරුදු කරපු කෙනෙක් අන්න ඒ පරිපතේ ඉබේම ගමන් කරනවා. ආයි ඒක කවුරුත් යවන්න දෙයක් නැහැ. ඊළඟ මේ විදිහට අත්හැරීමක් පුරුදු කරොත්, මේ විදිහට වෙනස් පරිපත පුරුදු කරොත් අන්නේ ඒ පරිපතෙ තිබේම ක්‍රියාත්මක වෙනවා. එතකොට නින්දෙදි මලත් අර විදිහට මරණ මොහොතේ තමන්ගේ පාලනයක් නැති වුණත් අන්න නිවැරදි දිශාවට තමයි මේ ගැම්ම තියෙන්නේ. නිවැරදි දිශාවට තමයි මේ ඉලක්කය තියෙන්නේ. අන්නේ ඉලක්කය ගැන තමයි කියන්නේ. උතර කියනවා අර නිදිය ගන්නකොට සිහියෙන් නිදිය ගත්තොත් එතෙන්දී නම් පොඩ්ඩයි ඉතින් අපි හිතමු සක්මනක් හරි කරලා දැස ගත්තොත් වැඩිය හොඳයි. මොකද නැත්තම් එකපාරට ඇඳලා වැඩන ගමන් ඩොග් ගාලා නිඳ යනවනේ. ඉතින් අපි හිතමු ඔන්න විනාඩි 15ක් 20ක් නිදිය ගන්න කලින් සක්මන් කරා. නැත්නම් විනාඩි 15ක් 20ක් සක්මන් කළා වාඩි වෙලා ඉඳියා. ඒ විදිහට අර දවසේ කුණු කන්දල් ටික පොඩ්ඩක් පැත්තකින් තියලා සතිමත් හිතකින් නිින්දට එළඹුණොත් අන්න බුදුරජාණන් වහන්සේ ආනිසංස බර ගානක් කියලා අන්තිමට ආනිසංසයක් කියන මොකද්ද? එතකොට නිින්දෙදී සුක්‍රමෝචනයක් වෙන්නේ නැහැ. සුක්‍රමෝචනය අරගෙන තමයි කියන්නේ. නමුත් සුක්‍රමෝචනය කියන්නේ මොකද? අන රාගේ යම් පමණකට අධික තත්වයකට වර්ධනය වෙලා කියලා කිව්ව හැකි. එතකොට කාන්තාවකට හෝ වේවා පිරිමියෙකුට හෝ වේවා තමුන්ගේ රාගේ අච්චර අධික මට්ටමකට වර්ධනය වෙන්නේ නැහැ කියලා තමයි මේ කියන්නේ. සිහියෙන් නිින්දට එළඹුණොත්. අන්න එතකොට අපි තමු නිින්දෙදි මලොත් හදිස්සියවත් කියන්න බෑනේ. හදිස්සියවත් මලොත් අන්න එතකොට ඒ තැනත්තා අර විදිහේ අපාගත වෙන ස්වභාවයක් නැති වෙනවා කියලා සඳහන් කරන්න පුළුවන් අපිට. මොකද හේතුව අර විදිහට අධික විදිහට තරග යමන් කරන්න තරම් හිතේ අසිහියක් නැහැ. හිතේ විකෘතියක් නැහැ. ඒ වෙනුවට සිහියෙන් තමයි නිින්දට එළඹෙන්නේ. අර විදිහට දවසේ ටික පොඩ්ඩක් අතෑරලා විවේකීව සක්මනක් කළා තමයි නිින්දට එළඹෙන්නේ. අනේ එතකොට අර කී ආකාරයෙන් එපමණකට වර්ධනය වෙන ස්වභාවයක් හිත තුල නැහැ කියලා කියනවා. නැත්තම් කොහොමද පොරොන්දුවක් දෙන්නේ මේ විදිහට නිින්දේදී සුක්‍රමෝචනය වෙන්නේ නැහැ කියලා? සිහියෙන් නිින්දට එළඹුණොත්, සතිමත් සිතකින් නිින්දට එළඹුණොත් අන්න අර කියන ගැම්ම තමයි කියන්නේ. ගැම්ම අරගෙන තියෙන සතිමත් බව දිහාවට දවසේ කුණු කන්දල් ටික පොඩ්ඩක් පැත්තකින් තියලා තියෙනවා. ඉතින් එතකොට අන්න සිහිය විවේකීව සිහිය සහිත සිතකින් නිින්දට එළඹෙනවා. ඉතින් රෑට සක්මන් කරන්න පුළුවන් නම් වටිනවා. සක්මන බොහොම විවේකයි. මට මේ දවස්වල පොඩ්ඩක් අප්සෙට් වෙලා තියෙන මේ සක්මන් කරගන්න විදිහක් නැහැ. මොකෙක් හරි ඇවිල්ලා රීලා යනවා සක්මනේ හැමදාම. මම හිතාගෙන ඉඳියා නංගි කියලා. නමුත් නෑ, බලල් අතකට වැඩි ලොකු අතක්. දැන් මම මේ පරීක්ෂණයක් කරමින් ඉන්නේ ටෝච් එකක් එහෙම ගහගෙන ලයිට් එහෙම පත්තු කරන මොකාල මේ කියලා. අලල කොයිලේ හරි හොඳට දාලා වාහලා යනවා පිළිවෙලට. පව්ව දවුදේ ගිහිල්ලා බලනකොට ඔන්න තැන් දෙක තුනක් මෙච්චර මේ කැලයක් තියෙනවා. ඒකටම හොයාගෙන එනවනේ. ඉතින් බලල් කුලේ පාටයි, බලලෙක් නෙමෙයි හැබැයි. බලලට වැඩි අත පොඩ්ඩක් දෙකක් විතර ලොකුයි පහුරු ගානකොට. කවුරු හරි මෙතනක ඉන්න කෙනෙක් හරි දන්නවා නම් මේ කවුද කියලා කියන්න පුළුවන්. කොහොම නමුත් ඉතින් එන්නේ මේ විදිහට විවේකීව සක්මන් කළා නින්දට එළඹුණොත් අන්න අර විදිහ නින්දෙදි මලත් බය වෙන දෙයක් නැහැ කියලා තමයි මේ කියන්නේ. නින්දෙදි මලත් අන්න අර සුපුරුදු පරිපත වෙනුවට සතිමත් පරිපතයක් ක්‍රියාත්මක වෙනවා තමයි කියලා තමයි මේ කියන්නේ. ඉතින් එවැනි වූ වෙනසක් තමයි අපි මේ සිදු කරගන්න හදන්නේ. ඉතින් අපි හිතමු, ප්‍රාර්ථනා කරමු අද මේ කරපු දේශනාවත් අන්න එවැනි වූ දිශාවකට හේතු වාසනා වේවා කියලා.
සාදු.